හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. පින්වත්නි, බුද්ධ දේශනාව මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ නිච්ච වෙනවා. ප්‍රියදේට පංචස්කන්ධය ප්‍රියදේට ඇලුනහම මේ හිතේ ඒ ගතිය, ඒ කැමැත්ත, ඒ ඉච්ඡ නිච්ච වෙනවා. මේ නිච්ච වුණහම සම්බන්ධතාවයක් උපදිනවා අලුතෙන්, මෙතෙක් නොවූ. මේක තමයි පටිච්ච සංඋප්පාද ධර්මය කිව්වේ. එනිසා යම්කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මේ තමන්ගේ කැමැත්තටයි මේ බැඳෙන්නේ, මේ කැමැත්තට බැඳීම නිසායි තනක හා වෙන්නේ, තණ්හා වෙන්නේ, ඒ තනක හා වෙන්නේ මත්වීමෙන්, වේමත්තතාවෙන්, වේගයක් වේදනාවක් මත්වීමක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් සමුදය තත්ත්වයට පත්වීම. එනිසා මේ උතුම් බුද්ධ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මයක්. පටිච්ච සමුප්පාද ධර්මය කිව්වේ හේතු ඵල ධර්මතාවයක්. මේ හේතුව තමා පටිච්චවීම, ඵලය තමා සමුදය ධර්මයක් උපත ලබලා සංකටයක් සකස් වෙලා සංකාරයක් කරලා සංකටයක් සකස් කරගෙන සම්බන්ධතාවයක් සමුදය ධර්මයක් හිතේ ඇතිවීම. මේ හිතෙයි මේ සියලු දේ ඇතිවෙන්. වෙන කොහත් ලෝකෙ තියෙන දෙයක් ගැන නෙමෙයි මේ බුද්ධ දේශනාවේ දේශනා කළේ. තම තමන්ගේ හිතේ ඇතිවෙන මේ කැමැත්ත නිසා, කැමැත්තට මාගදී භාෂාවෙන් වචන තුනක් ප්‍රකාශ කරනවා. ඉච්ඡ කියන කැමැත්ත, එහෙම නැත්නම් ඡන්දය, එහෙම නැත්නම් නන්දි, නන්දි රාග සහගතා කියලා. නන්දි කියන්නේ කැමැත්ත, අභිනන්දි කියන්නේ එකේ දැඩි කැමැත්ත, ඉච්ඡ කියන එකේ දැඩි වචනේ අභි ඉච්ඡ. ඡන්ද කියන එක නිසා තමයි හැම කෙනෙක්ම තමන්ගේ කැමැත්ත අනුව තමයි සියලු දේ පෘථග්ජන පුද්ගලයෝ සිදු කරගන්නේ. ඉතින් ඒක නිසා මේ හිතක කැමැත්තක්, කැමැත්ත කියන්නේ සිංහල වචනේ, මාගදී භාෂාවේ වචනේ ඉච්ඡ. මේ කැමැත්තට බැඳීම පටිච්ච. ඒ අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය ප්‍රියමනාප කැමැති රූපයක් නම් ඒ රූපයට හිතෙන් තැනක හාවිනෝ, තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවක් ඇති වුණාම ඒ රූපය තමන්ගේ වසඟයට ගන්න, තමන්ගේ අයිතියට ගන්න, තමන්ගේ පාලනයට ගන්න කැමැති වෙනවා. එනිසා උපාදානය කියන තත්ත්වය හිතක ඇති වෙනවා. එනිසා මේ ඉච්ඡ තමා සියලු දෙයට මුල් වෙන්නේ. එනිසා බුද්ධ දේශනාව කියන්නේ පටිච්ච සමුප්පාද විග්‍රහය. මේ පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් තොර බුද්ධ දේශනාවක් නැහැ. බුද්ධ දේශනාව මිසක වෙන කිසිම ආගමක, ධර්මයක, විද්‍යාවක, දර්ශනයක, තියරි එකක මේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් ඇත්තෙත් නැහැ. කිසිම ආගමක, බුද්ධාගමේ කිසිම විශේෂත්ම වචන ටිකක් කිව්වට මේ පටිච්ච සමුප්පාද වීම ගැන ත්‍රිපරිවර්තයක් සහිතව අවිද්‍යා මූලයෙන් පටිච්ච සමුප්පාද වීම හෝ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද නිරෝධය ගැන හෝ කුණු මුල් තුන ගලවා දමන කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හෝ බුද්ධ ආගමේ නැහැ. මේක තියෙන්නේ බුද්ධ ධර්මයේ. එනිසා බුදු දහමයි ආගමයි එකක් නෙමේ දෙකක්. ආගම කියන වචනේ තේරුම පැවැත්ම යහපත් ආකාරයට පවත්වාගෙන යන්නට උපකාරක පැවැත්මක්. භක්තියෙන් විශ්වාසයෙන් ඇදහිය යුතු දෙයක් ආගම. නමුත් ධර්මය කිව්වේ, ධම්ම කිව්වේ ඊට වඩා හුඟක් ගැඹුරු අර්ථයක් තියෙන මේ පැවැත්ම තුළ ඇති යථා තත්වය, යථාවාදී තථාකාරී බව. එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනය දැකලා මේ පැවැත්ම කියන්නේ මොකද්ද කියලා, මේ පැවැත්මෙන් මිදී නිදහස්වන ක්‍රමයක්, මාර්ගයක්, පිළිවෙතක්, පරියායක් විග්‍රහ කරපු ධර්මයක්. එනිසා පටිච්ච සමුප්පාද ධර්මය නිවැරදිව තේරුම් නොගත්ත කෙනෙකුට මේකේ ඇති යථාභූත ඥාන දර්ශනය නිවැරදි තත් ආකාරයට දකින්න, දැකගන්න, තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ පැවැත්ම නිතරම මායාවක් හැටියට, පෙන පිඩක් හැටියට පින්දූපමං කියලා උපමාවක් දැක්වුවා. එනිසා මේ පැවැත්ම යථා තත්ත්වයක් නෙමෙයි. ඔයවත් නිච්චසේ සුඛසේ අත්‍යසේ පාස්මිමානෙන් පවත්වන්න උත්සාහ දරුවට කිසි තැනක මේ තත බව ඒ ආකාරයෙන් පවතින්නේ නැහැ. තත අන්‍යතාභාවයට පත් වෙනවා. මේ බුද්ධ දේශනාවේ හැබැයි දේශනා කළා යම්කිසි කෙනෙක් මේ කැමැත්තට බැඳුනට පස්සේ මේ කැමැත්ත ඉච්ඡ පටිච්ච වෙනවා, පටිච්ච අභිච්ඡ වෙනවා, අභිච්ඡ නිච්ඡ වෙනවා, නිශ්චිත වෙනවා. අපි දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන් යමක් පිළිබඳ අර අභිධර්මයේ විග්‍රහ කරපු පටිච්චන සම්පටිච්චන සම්තිරණ සම්පසාදන ඊගාවට ජවන් සිත හතක් තමයි අභිධර්මයේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රිය දෙයට අපි කැමති වුණොත් ඇහෙන් දැක්ක රූපය අපිට ආස්වාදනයක් ලබා දෙනවනම් ආස්වාදයක්, ඒ ආස්වාදයට අපි කැමති වෙනවා. අන්න ඉච්ඡ මතුවෙන මුල් වෙන නිදාන වන ප්‍රත්‍ය වන අවස්ථාව. ඇහෙන් දැක්ක රූපය ප්‍රිය මනාපනම් ලස්සනනම් මිහිරිනම් මధుරනම් ඒ ඇහෙන් දැක්ක ලස්සන රූපයට තමන් කැමති වෙනවා. මේ කැමති වෙනවා කියන එකේ තේරුම වේමත්තතාවයක් ඇතිවීම කියලා මහා පුන්නම සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කළා. මේ මත්වීමට හේතුව වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක්, අලුතෙන් මෙතෙක් නොවූ දෙයක් විඥාන ශක්තියක් අලුතෙන් හිතේ, ඒ හිතේ උපදින අරහෙන් දැක්ක ප්‍රියමනාප රූපය නිසා. මේ ප්‍රියමනාප රූපය දැක්ක ගමන් එකපාරට අර ලස්සන රූපයක් නම් මේක පංචස්කන්ධයක්, ඒ වගේම මේ ප්‍රියමනාප රූපයක් ප්‍රියමනාප වේදනාවක්, ප්‍රියමනාප සංඥාවක්, ප්‍රියමනාප සංකාරයක්, විඥාන ශක්තියක් ඇති වුණා නම් මේ පංචස්කන්ධයේම එකවරම එකටම බෙදන්න අපි බෙදලා පෙන්වුවට එකවරම මේ පංචස්කන්ධයේම අර පටිච්ච වෙනවා, ඉච්ඡ පටිච්ච වෙනවා. මේ ඉච්ඡ පටිච්ච වෙන්නේ තමන්ගේ කැමැත්ත අනුවයි. මේ කැමැත්ත එක එක පුද්ගලයාට ඇතිවන කැමැත්ත එකම දෙයක් කෙරෙහි එකම ස්වરૂපයක්, ස්වභාවයක්, ආකාරයක් ගන්නේ නැහැ. ඒක තම තමන්ගේ තත්ත්වය අනුවයි මේ කැමැත්ත, මේ පටිච්ච වීම, මේ අභිච්ච වීම, මේ නිච්ච වීම සිදුවෙන්නේ. අපි ගම්මු මේ ඇහෙන් එකෝ නාසයෙන් අපිට දුරියන් සුවඳක් ආවා. ඒ දුරියන් කණ්ඩ කැමැති ප්‍රියමනාප පුද්ගලයෙකුට මේක අර ඉච්ඡ පටිච්ච වෙලා නිච්ච වෙන්නේ. මේ දුරියන් අමෘතය වගේ රස, ඒ වගේම දිව පිනවන මන රමණය කරන කෑමක් ආහාරයක් හැටියට. ඒ වගේම ඒ එක පුද්ගලයෙකුගේ ඉච්ඡ පටිච්ච වෙලා අභිච්ඡ වෙලා නිච්ච වෙලා තියෙන හැටි. ඒ වගේම ඒ දුරියන් අර ගඳයි, අප්‍රියයි, අමිහිරි, වමන යන තරමට අප්‍රියයි කියලා තව කෙනෙක් සමාජයේ එකම ගෙදර මහත්තයයි නෝනායි. නෝනට වමන යන තරම් අප්‍රියයි, අමිහිරි මේ දුරියන්. මහත්තයට අමෘතය වගේ ප්‍රියයි, මනාපයි, මිහිරි. එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ පුද්ගලයාගේ ඉච්ඡ තමයි අර දෙපැත්තකට යන්නේ. එක පුද්ගලයෙකුට ප්‍රියමනාපයි, අනික් පුද්ගලයාට අප්‍රියයි, අමිහිරි, අමනාපයි, වමන යන තරම් අප්‍රියයි. හැබැයි ඒකත් නිච්ච වෙලා. මේක දෙපැත්තම නිච්ච වෙන බව තේරුම් ගන්න ඕන. මේක මේ දූරියන් ගෙඩියේ තියෙන එක්ක දූරියන් ගෙඩියේ පාට, ගන්ධ, සුවඳ, වර්ණය, රස මේ කිසිම දෙයක දෙපැත්තක් නෑ, දෙකක් නෑ, ගන්ධ දෙකක් නෑ, සුවඳ දෙකක් නෑ, රස දෙකක් නෑ, පාට දෙකක් නෑ, මොකවත් නෑ. නමුත් අර පුද්ගලයව දෙන්නයි, එක්කෙනෙක් ප්‍රිය, එක්කෙනෙක් අප්‍රිය. එතකොට අර ප්‍රිය පුද්ගලයාට පටිච්ච වුණේ ඒක ප්‍රියමනාපසේ නිච්ච වුණා. අප්‍රිය අමිහිරි පුද්ගලයාට ඒක අප්‍රියසේ නිච්ච වුණා. දැන් ඒ පුද්ගලයෝ දෙන්න දැන් මිම්මක් හදාගෙන, මානයක් හදාගෙන, කෝදුවක් හදාගෙන මේක මනින්නේ තමන්ගේ අර නිච්ච ස්වභාවය සුඛ සුව සුභ ආකාරයට අත්ථ අස්මිමානී කියන එකක් හදාගෙන. ඒ නිසා පින්වතුනි මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න තාක්කල් ධම්මෝ සංදිට්ඨිකෝ කියන තත්වය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. ඒ නියම නිවැරදි ආකාරයට තමන්ගේ හිත ක්‍රියා කරන ආකාරය තමා විසින් නිවැරදිව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනෑ. තමන්ගේ හිත අර තමන්ගේ ඇති වූ හැඟීමට වහල් වෙලා හිතට වහල් වෙලා තමන් හදාගත්ත මිම්මෙන් කෝදුවෙන් මානයෙන් මනින තත්ත්වයකට ස්ථීර වශයෙන්ම නිශ්චිත වශයෙන්ම සකස් වෙලා තියෙන. ඒකයි මේ නිච්ච කිව්වේ. ඉච්ච අභිච්ච නිච්ච තත්ත්වයට පත් වෙලා. හැබැයි මේ ඉච්ච කියන එක තේරුම් ගත්තනම් නිවැරදිව ඒ පුද්ගලයාට මේ තමන්ගේ හිත වෙනස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉච්ච තමන්ගේ හිතේ ඇති වූ වැරදි දෙයක්, වැරදි ගතියක්, වැරදි කෝඩුවක්, වැරදි මානයක් බව යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගන්නා තාක්කල් මේ කෝඩුව වෙනස් කරගන්න, මේ මානය වෙනස් කරගන්න, මේ මැනීම වෙනස් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ දුක් විඳ විඳ මේ ජීවිත පැවැත්ම මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්නේ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක උපාදානය කරගන්නේ ඒතන් මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාටි කියලා මෙන්න මේ වැරදි කෝඩුවක් මානයක් තියෙන නිසා. හැබැයි මේ අපි කැමැත්තෙන් කොච්චර පටිච්ච වුණත් තමන්ගේ කැමැත්ත අනුව කොච්චර කැමැතිසේ ඒ කැමැත්තට බැඳුනත් පටිච්ච වුණත් ඒක අභි ඉච්ච දැඩි ආසාවෙන් දැඩි කැමැත්තෙන් ඒක උපාදානය කරගත්තත් ඒ කැමැත්ත නිශ්චිත වශයෙන්ම නිච්ච වෙලා තිබුණත් ඒ පුද්ගලයාට ඒක වෙනස් කරගන්නට පුළුවන් තාක්කල් ඒ වෙනස් කරගන්නට නිකනුත් පුළුවන්කමක් නැහැ. ඒකේ යථාවාදී තථාකාරී ලෙස යථාභූත ඥාන දර්ශනයක් මේ පිළිබඳව පුද්ගලයා විසින් තමන් විසින් මේ තමන්ගේ දැක්ම පිරිසිදු කරගන්න උපකාරවන දැක්මක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි දස්සනේන පහතබ්බා කිව්වේ. එනිසා මේ දස්සනේන පහතබ්බා කියන තත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ තමන්ගේ අර මෙතෙක් කල් පැවති දිට්ඨිගත වීම. සියලුම පෘථග්ජන පුද්ගලයෝ දිට්ඨිගතං දිට්ඨිගානං දිට්ඨිකාන්තාරං දිට්ඨිවිසුකං දිට්ඨිවිප්පන්දිතං දිට්ඨිසංයෝජනං. එනිසා හය ආකාරයකින්ම දිට්ඨිගත වූ පුද්ගලයෝ අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ. එනිසා ඒ පුද්ගලයෝ පෝතු ජනික අසුතවා පුද්ගලෝ කියලා බුදුහාමුදුරුව දේශනා කළා. මේක තේරුම් ගත්තේ නැති කෙනෙකුට මේ පොතු ජනිත කරවනවා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. පොතු ජනික කියන්නේ පොතු තුනක් ජනිත කරවන. රාගමල කියන අඳුරු පොත්ත, ද්වේෂමල කියන අඳුරු පොත්ත, මෝහමල කියන අඳුරු පොත්ත පිටකවරයක් වහනවා. මනස අර මුවහ කරනවා. මෝහය කියන්නේ ඒකයි. ඉතින් ඒක නිසා ප්‍රියදේට ඇලෙන අර මිම්මකින් කටයුතු කරන පටිච්ච සමුප්පාද ධර්මයේ නොදන්නා අර කැමැත්තට බැඳිලා ඒ කැමැත්ත ස්ථීර කරගෙන කටයුතු කරන පුතග්ජන පුද්ගලයා රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර, රාගමල, ද්වේෂමල, මෝහමල කියන මේ පොතු තුනක් ජනිත කරනවා. තමන්ගෙම මේ බඹයක් පමණ වූ ශරීරය තුළ මනෝමය කාය තුළ මේ අඳුරු තුනම සකස් වෙන්නේ. ඔය මලකඩ තට්ටු තුනම තියෙන්නේ වෙන කොහෙවත් නෙමේ. අර මනෝමය කාය අධ්‍යාත්මිකව මනෝමය කාය තුල. ඒ අඳුරු තුන නිසායි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන නිවන ආවරණය කරන පංචකාම නීවරණ ධර්ම වලින් ඒ පුද්ගලයාගේ මනස වැහිලා මුවා වෙලා. ඒ නිසා ඇත්ත ඇති හැටියට දකින්න බෑ. යථාවාදී තථාකාරී වෙන්න බෑ. යථාභූත ඥාන දර්ශනයෙන් පරම සත්‍ය දකින්න ඒ පුද්ගලයාට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා පින්වතුනි අපි තේරුම් ගන්න ඕන මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන එක නිවැරදිව. මේ ඉච්ඡ කියන්නේ මාගදී භාෂාවේ වචනයක්. මේ වචනෙට සිංහල භාෂාවේ කැමැත්ත කියන අපිට පරිවර්තනය කරන්න පුළුවන්. මේ ඉච්ඡ කැමැත්තට බැඳෙනවා නම් ඒක අර ඇහෙන් දැක්ක රූපය ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා තීරණය කළොත් විතරයි සම්පටිච්ඡය වෙන්නේ. සම්තීරණයක් ගන්න සම්පසාධනයක් වෙලා ජවයක් වේගයක් වේදනාවක් අලුතෙන් හිතක උපදින්. ඉතින් ඒක නිසා මේ ඉච්ඡ දහයක් පෘථග්ජන පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වන බව තේරුම් ගත යුතුයි. මේ ඉච්ඡ කියන වචනේ තේරුම් නොගත් කෙනෙකුට කිසිසේත්ම පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගන්න බෑ. ද්වතාවේ ත්‍රිපරිවර්තයේ චතුරාර්ය සත්‍ය මගඵල ලබන්නට සංපසාදන තත්වයට පත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඉච්ඡ කියන්නේ කැමැත්ත. මේ කැමැත්ත එක එක පුද්ගලයාගේ හිතේ ඇතිවන එක එක දේවල් ගැන අර මන් දූරියන් ගැන කිව්වා වගේ සියලු දේ ගැන ඒ පුද්ගලයා ඇහෙන් දකින රූප පිළිබඳව, කනෙන් ආන ශබ්ද පිළිබඳව, නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳව, දිවට දැනෙන රස පිළිබඳව, කයට ලැබෙන පහස පිළිබඳව, මනසට දැනෙන ධම්ම පිළිබඳව ඒ පුද්ගලයා නානත්ත කාය නානත්ත ආකාරයටයි ඒ පුද්ගලයාට මේ ඉච්ඡ මතුවෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඒ හිතේ. ඒක මේ සංසාර ගමනේ යම් පුරුද්දක් පුහුණුවක් ඇතුව කරගෙන යන වැඩක් වැරදි දෙයක්. ඒ නිසා මේ ඉච්ඡ තමන්ගේ හිතේ උපදින දෙයක්. එකම දෙයක් දැකලා පුද්ගලයෝ දෙන්නෙක් තුළ එකම ආකාරයක ඉච්ඡ උපදින්නට පුළුවන් කමක් නැහැ. ඒක නානා ආකාරයටයි උපදින්නේ. මේක තේරුම් ගන්න ඕන. එතකොට ඉච්ඡට බැඳීම තමයි පටිච්ච. ඒ බැඳීම තද වෙනවා නම් තදූපයන් පටිච්ච වෙනවා නම් අන්න එතෙන්දී අභි ඉච්ඡ කියන තත්වයට පත් වෙනවා. මේ මාගදී භාෂාවේ අභි කිව්වේ දැඩිව තදින්ම කියන අර්ථයකින් වටිනාක් අභි ඉච්ච. ඉච්ච අභිච්ච වෙනවා. මේ අභි ඉච්ච වුණාම දැඩි කැමැත්තක්, දැඩි ආසාවක්, දැඩි ලෝභයක්, දැඩි රාගයක්, දැඩි කැමැත්තක් ඇති වුණාම ඒක ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙනකොට නිච්ච වෙනවා. ඒ කැමැත්ත ඉච්ච නිච්ච වෙනවා. නිශ්චිත තත්ත්වයට පත් වෙනවා. ස්ථීර තත්ත්වයට පත් වෙනවා. ඒ නිච්ච නිසා පුද්ගලයා යම් සුවයක් සුබ සුඛ සුයි සුච කියන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා නිච්චයි සුඛයි ඒ නිසා අත්ත කියන අස්මිමානයක් ඒ පුද්ගලයා තුළ සකස් වෙනවා. මේ අභි ඉච්ච නිච්ච වූ පසු යම් කිසි පුද්ගලයෙගේ හිතේ අර සැප විඳීමේ කැමැත්තක් ඒ වගේම අස්මිමානයෙන් කටයුතු කිරීමේ තමන්ගේ වසඟයට ගැනීමේ කටයුතු කිරීමේ සම්මතාවයේ මඤ්ඤතාවයේ කියන තත්වයක් ඒ පුද්ගලයාගේ හිතේ ඇති වෙනවා. මේක නිසා මේ පටිච්ච අභිච්ච වෙනවා, අභිච්ච නිච්ච වෙනවා. නිච්ච වුණාම ඒ පුද්ගලයාගේ හිතේ නිශ්චිත වශයෙන් කැමැත්ත පවතිනකොට ඒ අනුව උද්දච්ච කුක්කුච්ච කියන ගති දෙකක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. උද්දච්ච කුක්කුච්ච. කුක්කුච්ච කියන්නේ කුණු කෙලෙස්, කිලුටු ගති, කැත ගති හැර අර කුණුහාරයා කෑමේ අවශ්‍යතාවය පරිහරණය කිරීමේ අවශ්‍යතාවය කුක්කුච්ච. ඒ වගේම හිතේ උදහස් බවක්, විසුරුණු බවක්, සංකීර්ණ බවක් ඇතිවීම උද්දච්ච ගතිය. මේ උද්දච්ච ගතිය තමා සියලුම පෘථග්ජන පුද්ගලයන්ට අර මත්වීමක්, කම්පනයක්, ප්‍රකම්පිතන් සම්පකම්පිතන් ඇතිවෙන්න හේතුවෙන්. එනිසා අර උද්දච්චයට පත් වූ පුද්ගලයා තුළ කම්පනයක්, වේමත්වතාවයක්, වේගයක්, ආවේගයක් නියත වශයෙන්ම උපදිනවා. මේ උද්දච්ච කුක්කුච්ච දෙක තමා පෘථග්ජන පුද්ගලයෙක් තුළ අර පටිච්ච නිසා අභිච්ච, අභිච්ච නිසා නිච්ච, නිච්ච නිසා උද්දච්ච කුක්කුච්ච, මේ දෙකෙන් දෙපැත්තෙන් එකකට හේතු වෙනවා. තමන්ගේ හිත මේ ලෝකෙ තියෙන දෙයක් එහෙම ගන්න මේ කතා කරන්නේ හොඳට කල්පනා කරගන්න ඕන. තම තමන්ගේ හිතේ ඇතිවන ස්වභාවයක්, ස්වරූපයක් මේ දිගටම මේ විග්‍රහ කරන මේ කරුණු හැම තැනකම කියන්නේ. ඒ අනුව අර උද්දච්චය කියන තත්වයට පත් වුණාම ඒ පුද්ගලයා තුළ මහේච්චකමක්, මහන්තත්වයක්, මහාහිච්චකමක් ඇති වෙනවා. මහේච්ච අර ඊට පස්සේ මරිච්චකමක්, ඊට පස්සේ පාපිච්චකමක්, අට්ටිච්චකමක්, ලාභිච්චකමක්. ඉච්ච මේ ආකාරයට ඉච්ච නමයක් දැන් විග්‍රහ කළා. පටිච්ච කියන එක මූලික අවස්ථාව, අභිච්ච, නිච්ච, උද්දච්ච, කුක්කුච්ච, ඒ වගේම මහේච්ච, මරිච්ච, අට්ටිච්ච, පාපිච්ච, ලාභිච්ච කියන තත්ත්වයට පුද්ගලයාපත් වෙනවා. මේ විදිහට මේ ඉච්ච කැමැත්ත මේ ආකාරයට පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනකොට ඒ පුද්ගලයාගේ හිත කිලුටු වෙනවා. කිලුටු වීම නිසා ඒ කිලුටු වූ හිතෙන් කටයුතු කිරීමේ කැමැත්තට කියනවා විඥාන චිත්තේ කිලුටු වූ කැමැත්ත, විච්චිකේ ඉච්ච. විඥාන චිත්තෙන් දැන් කටයුතු කරන්නේ ප්‍රඥාවෙන් නෙමේ, පඤ්ඤාපනාය නෙමේ, විඤ්ඤාපනාය. ඒ අනුව විඥාන චිත්තයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විඥාන චිත්තේ කිලුටු වූ කැමැත්තට තමා සියලුම පුද්ගලයෝ කටයුතු කරන්නේ. මේක තමාගේ හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා තමන්ගේ හිතේ ඇති වූ අර තීරණයට, අර මේක ප්‍රියයි කියලා, එක අප්‍රියයි කියලා, ඒ දෙපැත්තම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඉච්ච කියන්නේ විඥාන චිත්තේ කිලුටු වූ කැමැත්තෙන් සියලුම පෘථග්ජන පුද්ගලයෝ කටයුතු කරන්නේ ධර්මය නොදන්නා, පටිච්චසමුප්පාද විග්‍රහය තේරුම් නොගත් අය. එනිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන. දැන් මේ බුද්ධ දේශනාවේ විචිකිච්ඡිතාවයත් සමග තවත් වචනයක් තියෙනවා, කංකා විතරණය කියලා. ඒ නිසා සැකයක් හිතේ උපදිනවා. මේක හරිද වැරදිද, මේක කළ යුතුද නොකළ යුතුද, මේ ආකාරයට කංකා කියන්නේ සැක සංකා. ඒක හරි. නමුත් සැක සංකා කියන්නේ මේ විචිකිච්ඡිතාවය නෙමේ. කංකා විතරණ විචිකිච්ඡිතා කියලා මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ තියෙන එකේ අර කංකා විතරණය පරිවර්තනය කරලා තියෙනවා සැකය කියලා. නමුත් විචිකිච්ඡිතාවය විඥාන චිත්තේ කිලුටු කැමැත්ත බව පරිවර්තකයෝ පරිවර්තනය කරලා නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ මම දැන් මේ විග්‍රහ කරපු සියලුම වචන මේ පටිච්ච, අභිච්ච, නිච්ච, උද්දච්ච, කුක්කුච්ච, ඒ වගේම මරිච්ච, මහේච්ච, පාපිච්ච, ලාභිච්ච, අට්ටිච්ච, ඒ වගේම විචිකි ඉච්ච, මේ සියලුම ඉච්ච 10ම පෘථග්ජන පුද්ගලයෙක් තුළ අර හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා, ප්‍රියදේට ඇලෙනකොට, අප්‍රියදේට ගැටෙනකොට, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මනිනකොට මානෙන් මෙන්න මේ ඉච්ච 10ම මේ පෘථග්ජන පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ පුද්ගලයාට කළ යුතු දේ නොකළ යුතු දේ තීරණය කරන්නේ අර පුරුද්ද අනුව ප්‍රියදේට ඇලීම, අප්‍රියදේට ගැටීම. එනිසා ප්‍රියදේට ඇලෙන හැම අවස්ථාවකම බන්මක්, බන්ධනයක් ඇති වෙනවා, සමුදේ බිහි වෙනවා. අර කාමච්ඡන්දය, රාගය, කියන තත්ත්වයටපත් වෙනවා. අප්‍රිය දෙයට ගැටෙන හැම අවස්ථාවකම දෙවෙනි වේශයක් ද්වේෂය ඇති වෙනවා. ඒක නිසා පින්වතුනි මේ රාගය ද්වේෂය මෝහය කියන බැමි තුන හිතක ඇති වෙන්නේ මෙවා මේ හිතක ඇති වෙන දේවල් මිසක් ලෝකේ තියෙන දේවල් එහෙම නෙමෙයි. මේක හොඳට කල්පනා කරන්න ඕන. බුදුහාමුදුරුව මේ බැමි තුනම ඈඳුතු තුනක් හැටියට පෙන්නුවා. මේ සංසාර රිය ගමනට මේක රිය ගමනක්. මේ ගමනට පුද්ගලයෙක් සත්වයෙක් බැඳ තබන්නේ මෙන්න මේ ඈඳුතු තුනකින්, බැමි තුනකින්. රාග බැම්ම ප්‍රිය දෙයට ඇලීම, ද්වේෂ බැම්ම අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම මොහ බැම්ම. එනිසා මේ බැමි තුනටම හේතුව හොඳට තේරුම් ගත්තොත් අන්නර ඉච්ඡට පටිච්ච වීමයි. ඒක තමයි පටිච්ච. මේ පටිච්ච වීමේ ප්‍රතිඵලය හැටියට සම්බන්ධතාවයක් උපදිනවා අලුතෙන් මෙතෙක් නොවු. ඒක තමයි සමුදය. පටිච්ච සමුප්පාද ධර්මයේ කිව්වේ මෙන්න මේක. එතකොට අවිද්‍යා මූලයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය ක්‍රියාත්මක වුණොත් පුද්ගලයා තුල බැමි තුන සකස් වෙලා සම්භවං කියන හේතුම් පටිච්ච සම්භූතං කියන තත්වයටපත් වෙනවා. කුසල මූල ධර්මය තේරුම් ගත්තොත් කුණුමුල් තුන සලාහරින්න නම් මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත යුතුයි. අර නිච්ච වෙලා තියෙන දේ මේ නිච්චසේ පවත්වන්න ඍතිසේ මනාපසේ නවත්වන්න පවත්වන්න බැරි බව තේරුම් ගන්නා තාක්කල් නිච්ච හිතෙන් අයින් කරන්න බෑ. නිච්ච කියන වචනේ විරුද්ධ වචනේ තමා න නිච්ච. නමුත් මාගදී භාෂාවේ න නිච්ච කියන්න බෑ. ඒක භාෂා රීතියක්, මාගදී ශබ්ද සංඥා රීතියක්. ඒ අනුව නිච්ච අනිච්ච කියනවා මිසක් න නිච්ච කියන්න බෑ. න නිච්ච කියන්නේ තමන්ගේ හිතේ අර ඇති වූ කැමැත්ත ස්ථීර වශයෙන්, නිශ්චිත වශයෙන් ඒ ආකාරයෙන්ම ඍෂිසේ මනාපසේ, නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න බැරි බව තමන් විසින් තමා තුළින් නිවැරදිව තේරුම් ගැනීමයි අනිච්ච අනුපස්සනා කිරීමෙන් කරන්නේ. අනිච්ච අනුපස්සනා කිරීමෙන් පමණක්මයි නිච්ච සංඥාව හිතෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ. එනිසා අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ නිසා තේරුම් ගත්තේ නැත්නම් මේ අනිච්ච නිසයි යද නිච්ඡන් තන් දුක්ඛං, යම් කිසි කෙනෙක් යම් දෙයක් පිළිබඳව නිශ්චිත වශයෙන්ම ඒක පවත්වන්න නවත්වන්න උත්සාහ ගත්තොත් අර ඇහෙන් දැක්ක ලස්සන රූපේ ඒ ස්වභාවයෙන් ඒ ආකාරයෙන්ම වෙනස් නොකර වෙනස් නොවි පවතිනවා කියන එක තමන්ගේ හිතෙන් පවත්වන්න උත්සාහ කරොත් යද නිච්ඡං තන් දුක්ඛ, ඒ පුද්ගලයාව දුකටපත් වෙනවා. ඒ ආකාරයටම යම් කිසි කෙනෙක් ඒ නිච්චසේ පවත්වන්න හැදුවා නම් දුකටපත් වෙනවා නම් විපරිණාම ධර්මයට පත් වෙන නිසා අනත්ත වෙනවා. අනාත අසරට්ඨේන අනත්ත කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවෙන් විග්‍රහ කරපු අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කණය තිපරිවට්ටේ මේ තිලක්කණය තේරුම් ගන්නා තාක්කල් නිච්ච සුඛ අත්ත කියන මේ අස්මිමානයේ හිතෙන් ඉවත් කරන්න, උදුරා දමන්න, ආස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ පෘථග්ජන පුද්ගලයෙක් නිච්චසේ සුඛසේ අත්තසේ අර කටයුතු කරනවා, අභිනන්දනයෙන් කටයුතු කරනවා, උපාදානය කරගන්නවා, සමුදය බිහි කරගන්නවා. ඒක ධර්මතාවයක්. ඒක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාවලියේ විග්‍රහයක් කරපු දෙයක්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබුණොත් මේ අනිච්ච දුක්ඛානත් නිවැරදිව තේරුම් ගන්න අනුපස්සනා කළොත් මෙතෙන්දි කරන්න ඕන අනුපස්සනා කිරීමක්. මේ අනුපස්සනා කිරීම අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහරති සුඛ සංඥා පජහති. අනත් අනුපස්සී විහරති අත්ථ සංඥා පජහති. අස්මිමානිය හිතෙන් අයින් කරන්න පුළුවන් වෙන්නේ මේ අනුපස්සනා කිරීමෙන් පමණයි. මේ අනුපස්සනා කරන්න නිවැරදිව තේරුම් ගත්තොත් පමණයි අර කායේ කාය අනුපස්සනාව, වේදනාසු වේදනා අනුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ඒවගේම ධම්මේසු ධම්මානුපස්සනාව කියන සතර අනුපස්සනා පූර්ණය වෙන්නේ. ඒ නිසා අනුපස්සනාව කියන්නේ තේරුම්ගත යුතු මාගදී භාෂාවේ පදයක් වචනයක්. මේ අනු කියන්නේ මෙතෙක්කල් නූපන් වර්තමාන මොහොතේ උපදින්නට එන, හිතේ උපදින්නට එන අර සමුදය ධර්මයක්. මේ සමුදය ධර්මය උපදින්නට පෙර නොඋපදවාම ප්‍රහාණය කරන්න පුළුවන් නම්, අස් කරන්න පුළුවන් නම්, අයින් කරන්න පුළුවන් නම්, ඉවත් කරන්න පුළුවන් නම්, අන්න ඒ ධර්මතාවය තමා අනුපස්සී විහෙරති අනුපස්සනා කිව්වේ. ඒ නිසා අර ක්‍රියාවේ වේගය නිසා අර ප්‍රිය මනාප දෙයට ඇලීම ක්‍රියාවේ වේගයක් වේදනාවක්. අප්‍රිය දෙයට ගැටීම ක්‍රියාවේ වේගයක් වේදනාවක්. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මැනීම ක්‍රියාවේ වේගයක් වේදනාවක්. ඒ නිසා ඒ පුද්ගලයා තුළ අලුතෙන් වේගයක්, ආවේගයක්, වේදනාවක්, විඥාන ශක්තියක්, චිත්තාවේගයක් ඇති වෙනවා. මේ අලුතෙන් උපදින වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය මෙතෙක් නූපන් දෙයක් සමුදය හැටියට ඒක උපදින්නටයි එන්නේ. මේ ඉපදුනොත් තමයි සංසාරයට බැඳින්නේ, සම්බන්ධ වෙන්නේ. මේක තේරුම් අරගෙන මේ අලුතෙන් වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන වේගයක්, වේදනාවක් එනවනම් වැරදි විදිහට ඒක ප්‍රහාණය කිරීම අනුපස්සී විහෙරති අනුපස්සනා කිරීම කියන මේ තේරුම ඇති මාගදී වචනයක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ මේ අනුපස්සනා කරන්න පුළුවන්කමක් ලැබුණොත් විතරයි සමුදය නොඋපදවාම අනුපාද නිරෝධයෙන්ම සමුදය ප්‍රහාණය කරන්න, නොඋපදවාම නිදහස් වෙන්න, විමුක්තියටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සතර අනුපස්සනාව තමයි බුද්ධ දේශනාවේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මුල්ම අවස්ථාව. මේ සඳහා අපි අනුපස්සනා කරේ නැත්නම් මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් නොගෙන අනුපස්සනා කරන්න පුළුවන් කමක් නැහැ. නිච්ච සුඛ අට්ඨ කියන වැරදි දේ හිතෙන් අයින් කරන්න, අස් කරන්න, ඉවත් කරන්න, ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැහැ. අනුපස්සනා හතර නිවැරදිව තේරුම් නොගත්ත කෙනෙකුට. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙකුට මේ ඉච්ඡ දහය තේරුම් ගත්තොත්, මේ අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරන්න පුළුවන් වුණොත්, ඒ පුද්ගලයා තුළ තවත් මේ ධම්මානුධම්ම පටිපදාවට අදාළ වූ ඉච්ඡ එක තත්වයක් අලුතෙන් මතුවෙනවා. මේ තත්වයට කියනවා අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. අප්පිච්චසායන් ධම්මෝ කිව්වේ අර ඉච්ඡ අප්ප කිරීම. අප්ප කිරීම කියන්නේ සහ මුලින්ම මුලින්ම උදුරා හිතෙන් අස් කිරීමට කියනවා අප්ප ඉච්ඡ කියලා. අප්පිච්චතාවේ මේක දැන් අද අපි සිංහලට පරිවර්තනය කරනකොට මෙතනත් වැරදි වචනයක් පාවිච්චි කරනවා, අල්පේච්ඡතාවේ කියලා. මෙහෙම වචනයක් මාගදී භාෂාවේ නෑ. මාගදී භාෂාවේ තියෙන්නේ අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස කියලා. ඒ නිසා තමන්ගේ හිතේ අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරන්න පුළුවන් නම් නිච්ච සුඛාත් හිතෙන් අයින් කරන්න පුළුවන්. ඒ අනුව නිබ්බිදා වෙන්න පුළුවන්. නිබ්බිදා වුණොත් අප්පිච්චසායන් ධම්මෝ කියන තත්වයට හිත අර ඉච්ඡ හිතෙන් සාමුලින්ම උදුරලා කපලා අයින් කරලා අස් කරන්න පුළුවන් තත්ත්වයට හිත පිරිසිදු වෙනවා. දැන් මේක මේ මාගදී භාෂාවේ වචන නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් මේ ධර්මය, මේ පටිච්ච සමුප්පාද ධර්මය, අර යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති කියන තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ධර්මය දැකගත්ත පුද්ගලයෙක් නෙමේ. හැබැයි ඔය වචන ටික පදවැල් ටික කටපාඩම් කරගන්න පුළුවන්, කියවන්නත් පුළුවන්, පිරිත් හැටියට සජ්ජායනා කරන්නත් පුළුවන්. නමුත් ප්‍රායෝගිකව භාෂීයාසි කියන භාවිතයට ගන්න නොදන්නා පුද්ගලයෙක්. එනිසා පින්වතුනි, මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ යෝ විනයෝ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන ධර්මතාවය. එහෙම නැත්නම් ධම්ම විනයේ ගාඩන්ති කියන තත්ත්වය. එහෙම නැත්නම් ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජා දෝමනසං කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකම මේ ධර්මය, මේ බුද්ධ දේශනාව, මේ පටිච්චසමුප්පාද ධර්මය, මේ හේතුඵල ධර්මය ඉගෙන ගත යුත්තේ, දැනගත යුත්තේ, තේරුම් ගත යුත්තේ එදිනදා ජීවත් වෙනකොට භාවිතයට ගන්න. අපේ හිතට තරහක් එනකොට ඒ තරහ අපි අයින් කරන්න ඕනේ කොහොමද? මෙත්තානුස්සතියෙන්, මෙත්තානුස්සතිය වඩලා ඒ තරහ හිතෙන් අයින් කරගෙන මේ තරහ හිතට ආවේ ඒ තරහ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා ඒක අභිනන්දනයෙන් උපාදානය කරගෙන තියෙන නිසා. ඒ අනුව ඒ තරහ මෙත්තානුස්සතියෙන් අපි සමතයකටපත් කරගෙන යද්ජන් සබ්බ සංකාර සමතෝ, ඒ අනුව ඒ මොහොතේම යුගනද්දවම ඒ හා සමගම අර අනිච්ච දුක්ඛානත් වඩලා අර තරහ වූ අර තරහ ගතිය නිච්ච වූ සුඛ වූ අත්ත වූ තරහ ගතිය හිතෙන් උදුරා ගන්න, නිබ්බිදා කියන තත්වයටපත් වෙන කරගන්න, හිත පිරිසිදු කරගන්න, අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කරලා නිච්ච සුඛාත්ත කියන හිතේ එන වැරදි ගතිය, අර අලුතෙන් උපදින වැරදි ගතිය අනුපස්සනා කරන්න ඕන. ඉතින් ඒ අනුව තමයි නිබ්බිදා කියන තත්වයට පත් වෙලා විරාගා නිරෝධා පටිනිසග්ග කියන තත්වයට පත් වෙන්නේ. ඒ අනුව අර පටිඉච්ඡ කියන එක පටිනිසග්ග තත්වයට හිත පිරිසිදු වෙනවා, පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි, මේ පටිච්ච සමුප්පාද ධර්මය බුදුහාමුදුරුව දේශනා කරපු මාගදී භාෂාවේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත නිච්ච සුඛ අත්ත දෝතාවය දෙපැත්ත නිවැරදිව තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගන්න බැරි වූ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ මාගදී භාෂාවේ පදවැල් පසු කාලයක අර්ථකථාකාරයොත් පරිවර්තකයොත් සිංහල භාෂාවට පදපරම ලෙස පරිවර්තනය කරන්න උත්සාහ ගත්තා. එතෙන්දී වචනයක් හොයාගන්න බැරුව මේ නිච්ච අනිච්ච කියන එකට මේ වැරදි වචන දෙකක් පාවිච්චා කළා, නිට්ටයයි අනිත්‍යයි කියලා. මේ නිට්ටයයි අනිත්‍යයි කියන එක හිතේ ඇතිවන දෙයක් නෙමෙයි. අර ඉච්ච නිච්ච වෙලෙවීම හෝ ඒ නිච්ච අනිච්ච කිරීම කියන වචනෙට හාත්පසින්ම වෙනස්, ආසට පොළොවමින් වෙනස් වචන දෙකක් නිත්‍ය අනිත්‍ය කියන දෙක. නමුත් ත්‍රිපිටකේ අර පදපරම ලෙස පරිවර්තකයෝ මේ නිච්ච කියන එකට නිත්‍ය කියලා සිංහල වචනයක් දාලා තිනවා, අනිත්‍ය කියන වචනෙට අනිත්‍ය කියලා වචනයක් දාලා තිනවා. දැන් අපි මේ අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන. හිතේ ඇති වූ වැරදි දේ නිච්ච වෙලා තියෙනවා නම් ඒ වැරදි දේ අයින් කරන්න. ඒක කරන්න පුළුවන් අනිත්‍ය අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජාති කරන්න. නමුත් මේ නිට්‍ය අනිත්‍ය කියන එක අපි හිතමු අද හවස ඉර බහින එක හවස හයට නිට්‍යයි. අපි මොන භාවනාවක් කළත් ඒක අපේ හිතේ ඇති වෙන දෙයක් නෙමෙයි, ඒක ධර්මතාවයක්, ඒක ස්වභාව ධර්මයක්. අපිට මොන භාවනාවක් කරලවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ හිතේ තරහක් ඇති වුණා නම් ඒ තරහ නිශ්චිත වශයෙන්ම මුල් බැගෙන ඉච්ච නිච්ච වෙලා තියෙනවා නම් අර අනිච්ච අනුපස්සනා කරාම අපිට පුළුවන්කම තියෙනවා ඒ තරහ හිතෙන් අයින් කරලා ඒ වෙනුවට ඊට සමතේට පත් කරගෙන මෙත්තා අනුස්සතිය වඩලා අර ඉච්ච අයින් කරලා පජහති කරලා නිබ්බිදා කියන තත්ත්වයට පත්වෙන්. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවයක්. මේ වචන පරිවර්තකයෝ කිසිම ධර්ම ඥානයක් ධර්මාවබෝධයක් යථාභූත ඥාන දර්ශනයක් නැතුව පරිවර්තනය කරලා තියෙන නිසා අද මේ බුද්ධ දේශනාව ආත්මානාත්ම වාදයක් හැටියටත් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා බුද්ධ දේශනාව කිසිසේත්ම මේ අත්ත අනත්ත කියන එක ආත්ම අනාත්ම කියන දෙපැත්තක් මේකේ ඇත්තේ නැහැ. අත්ත කියන්නේ අස්මිමානය. තමන්ගේ හිතේ ඇති වූ අර නිච්ච සුඛාත්ත කියන නිසා අස්මිමානයක් ඇති වෙලා තියෙනවා. ඒ අස්මිමානය තමයි පෘථග්ජන සියලු පුද්ගලයන්ට සියලු දුක් කරදර, සියලු අපහසුකම්, සියලු වේදනා ගෙන දෙන්නේ. ඇයි? අර සියලු දේ බලාපොරොත්තු වෙන්නේ ඉච්ච නිච්ච කරගෙන සුඛ සුව සුභ අත්තසේ පාත්තන්. තමන් කැමති දේ ඒ ආකාරයට දිගටම පාත්වීමේ කැමැත්ත තමා අත්ත භාව පටිලාභේ. එහෙම නැත්නම් අස්මි මානෙ. මේක මේ ආත්ම කියන වචනයක් නෙමේ. ඒ වගේම අනත්ත කියන්නේ විපරිණාම ධර්ම. අසාරට්ඨේන අනත්තා. අපේ හිතේ අපි ප්‍රිය මනාපසේ යමක් තේරුම් ගත්තනම් ඒක අපේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. ඒකේ ධර්මතාවය කාලය වෙලාව ගෙවි යාමත් සමග ඒක විපරිණාමයට පත් වෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. මේ නානාභාවයට විනාභාවයට පත්වීම තමයි විපරිණාම ධර්මය. ඒක කාටවත් නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අනුව මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන එකට, අනත්ත කියන වචනේ අනාත්ම කියන වැරදි වචනයකට පරිවර්තකයෝ බුද්ධ දේශනාව විනාශ කිරීමේ කරලා තියෙනවා, විකෘති කිරීමක් කරලා තියෙනවා. මේ අත්ත අනත්ත කියන එක, අත්ත කියන්නේ අස්මිමානීය මඤ්ඤතාවය අර්මාණී නිසා මේක බුද්ධ දේශනාවේ බොහෝ සූත්‍ර ධර්මවල විග්‍රහ කරලා තියෙනවා. මේ අත්ත කියන්නේ අස්මිමානීය, අනත්ත කියන්නේ විපරිණාම ධර්මය. ඒ නිසා මේ දෙක තේරුම් ගත්තේ නැත්නම් මේ අනිච්ච දුක්ඛ අනත්ත, නිච්ච සුඛාත්ත මේ ද්වතාවයේ දෙපැත්ත තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේක තේරුම් නොගත්ත කෙනෙකුට ත්‍රිලක්ෂණය තේරුම් ගන්න බෑ. ඒ අනුව නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම කරන්නත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි, මේ පැවැත්ම අපි දිගටම මේ සංසාර ගමන අර පංචස්කන්ධය උපාදානය කරගෙන මේ දුක් පැවැත්ම පාත්වගෙන යන්නේ අර නිච්චසේ සුඛසේ අත්තසේ ප්‍රියමනාපදයට ඇලීම, අප්‍රිය අමනහිටි දෙයට ගැටීම, ප්‍රිය මනාපදේ අතර වැරදිසේ මැනීම, නිච්චසේ සුඛසේ අත්තසේ අස්මිමානයෙන් කටයුතු කිරීම නිසයි. ඒ නිසා තමයි අපි උපාදානය කරගන්නේ පංචස්කන්ධයම. ඒ නිසා තමා සමුදේ බිහි වෙන්නේ. ඒ නිසා තමා අපි එකෙන් ප්‍රීතියක් අභිනන්දනයක් ලබන්නේ. ඉතින් ඒක නිසා මේ පින්වතුන්ට මේ අනිච්ච දුක්ඛ අනත්ත නිවැරදිව තේරුම් ගන්න තාක්කල් නිච්ච සුඛාත්ත හිතෙන් කපලාස් කරලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. අර යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන තත්වයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේකට බලවත්ම බාධකය අද ත්‍රිපිටකය පද පරම ලෙස වැරදියට සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙන එක. බුදුහාමුදුරුව මේක තහනම් කරපු වැඩක්. චූලංග පාළියේ බුදුහාමුදුරුව කිව්වා මේ මගේ බුද්ධ භාෂිතය, බුද්ධ භාෂිතය ලපිතය වෙනත් මේ පද පරම විදිහට භාෂාවන් වලට පරිවර්තනය කරන්න එපා කියලා බුදුහාමුදුරුවම නීතියක් පනවලා තිනවා චූලවග්ග පාළියේ. මේක හොඳට තේරුම් ගත යුතුයි. නමුත් මේ ඒ විදිහට පරිවර්තනය කිරීම පද පරම ලෙස එපැයි කියපු නිසා අනුරාධපුර යුගයේ හෝ පොළොන්නරු යුගයේ හෝ වෙන දඹදෙණි යුගයේ තමයි සිංහල චක්‍රවර්ති යුගය, සිංහල භාෂාව වඩාත්ම පොත්පත් ලිව්ව ඒ තියා ගම්පොල යාපහුව මහනුවර කොයි කාලෙකවත් කවුරුවක්කත් කිසිම සිංහල බෞද්ධයෙක් පණ්ඩිතයෙක් මේ ත්‍රිපිටකය සිංහලට පදපරම ලෙස පරිවර්තනය කළේ නෑ. අනිත්‍ය දුක්ඛානත්ත පාවිච්චි කළා. දැන් ඔය අපේ ආච්චිල පවා අනේ අනිච්චං කියලා මේ අනිච්ච දුක්ඛානත්ත තමා පාවිච්චි කළේ. නමුත් පස්ස කාලෙක මේ ජෝර්ජ් ටර්නර් කියන සුද්දෙක් කෑගල්ල හිටියපු උපදිසාපති 1862 ඉඳන් 64 දක්වා කෑගල්ලේ පාලනය කරපු දිස්ත්‍රික් සහකාර උපදිසාපති කෙනෙක්. මේ පුද්ගලයා මේ කෑගල්ලේ මාතුල අලුලනේ තිබිච්ච ත්‍රිපිටක පුස්කොළ පොට්ටික එංගලන්තට ගෙනහිල්ලා සිංහල හාමුදුරු නමකගේත් තවත් ගිහියෙකුගේත් උපකාර ඇතුව මේක පදපරම ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය කළා. එදායින් පස්සේ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචන ටික මේකට පදපරම ලෙස ඇතුල් කළා. තහනම් කරපු දේ බුද්ධ භාෂිතයේ ලපිටිය අලපිටිය අභාෂිතය වෙනවා කියලා කියපු දේ තේරුම් ගත්තේ නෑ. ඒකයි මේක ඉතිහාසය. මේක සිංහල බෞද්ධයන් හැටියට මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ මාගදී භාෂාව ඒ විදියට ඕන ඕන අයට පරිවර්තනය කරන්න තමන්ගේ කැමැත්ත අනුව තමන්ට ඕන අනුව තමන්ගේ දැනුම අනුව පරිවර්තනය කරන්න පුළුවන් දෙයක් නෙමේ. මේක සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං. මේක අකුරක් ඇලපිල්ලක් වචනයක් පාපිල්ලක් කොම්බුවක් වෙනස් කරන්න කාටවත්ම ඉඩ තියලා නෑ. වෙනස් කළොත් වෙන්නේ අර නිවන් මඟ බැහැනවා, මඟ ඇහිරෙනවා, මඟ වෙනස් වෙනවා, ධර්මය විකෘති වෙනවා. පදපරම ලෙස ඒ ධර්මය පරිවර්තනය කළාම ධර්මය විකෘති වෙනවා. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාව බුද්ධ භාෂිතය කාටවත් කවදක්වත් වෙනස් කරන්න බැරි ධර්මතාවයක් මේක තියෙන්නේ. ඒ නිසා මේ වචනවල නිවැරදි අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් නොගත්ත කෙනෙකුට විග්‍රහ කරන්න විස්තර කරන්න බැරි කෙනෙකුට මේ ධර්මය පරිවර්තනය කිරීමෙන් වෙන්නේ දහම විනාශ වෙලා මඟ වැහිලා නිවනට පැහැදිලිව පිරිසිදුව බුදුහාමුදුරුව දේශනා කර වදාළ ඒ ධර්මය අර අනිත් පැත්තට හැරෙනවා. පැවැත්ම පවත්වාගෙන ආකාරයේ ආගමක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ආගම කියන මාගදී භාෂාවේ වචනේ තේරුම පැවැත්ම යහපත්සේ පවත්වාගෙන යන. ධර්ම කියන ධර්මය කියන එකේ තේරුම මේ දුක් පැවැත්ම සදා කාලයටම නතර කිරීලා අපැවැත්මක් ඇති කිරීම. පැවැත්ම අපපතිවත්යන් කිරීම. එහෙම නැත්නම් පැවැත්ම අවසන් කිරීම අපවත් කිරීම. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පැවැත්ම කියන්නේ රාගය ද්වේෂය මෝහය පවත්වාගෙන යෑම. අපවැත්ම කියන්නේ වීතරාගී වීතදේශී වීතමෝහී කියන අර රාගය ද්වේෂය මෝහය සහ මුලින්ම සදාටම නොඋපදවන ආකාරයට රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර සිතක් පවත්වීම තමා අර වීතරාගී වීතදේශී වීතමෝහී. ඉතින් ඒක නිසා තමන් කල්පනා කරගන්න ඕන තමන් තුළ මේ ප්‍රිය දේට ඇලෙන රාගයක් තියෙනවා නම් අප්‍රිය දේට ගැටෙන ද්වේෂයක් තියෙනවා නම් ප්‍රිය අතර වැරදිසේ මනින මෝහයක් තියෙනවා නම් ඒක තමා දුක් පැවැත්ම. ඒක තමා මේ ජීවිත පැවැත්මට පාත්වාගෙන යෑමට නියත වශයෙන්ම මුල් වෙන හේතු වෙන නිදාන වෙන ප්‍රත්‍ය වෙන සියලු කරුණු කාරණා සකස් වෙන්නේ නිර්මාණය වෙන්නේ ප්‍රභවය වෙන්නේ මේ තමන්ගේ හිතේ අර ඉච්ඡ පටිච්ච වෙලා නිච්ච වෙලා අභිච්ච වෙලා අත්තිච්ච පාපිච්ච මරිච්ච මහේච්ච කියන තත්ත්වයට පත්වීමයි. ඒක නිසා මේක තේරුම් ගත්ත කෙනෙකුට විතරයි අනිච්ච අනුපස්සනා කළා, දුක්ඛ අනුපස්සනා කළා, අනාත්ත අනුපස්සනා කළා, නිච්ච සුඛාත්ත ඉවත් කළා, අප්පිච්චසායන් ධම්මෝ කියන තත්ත්වයට තමන්ගේ හිතම පාර්ථ ගන්න පුළුවන් වෙන්නේ. මේ සියලු දේ ලෝකයේ දිහා බැලලා බාහිර ලෝකයේ භෞතික ලෝකයේ දිහා බැලලා දකින්න බලන්න තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමේ. තමන්ගෙම හිත දිහා බලලා තමන්ගෙම හිතේ ක්‍රියාකාරීත්වය මනමින් අධ්‍යයනය කළා තේරුම් ගත යුතු ධර්මතාවයක් මිසක් මේ ඉච්ච දායෙන්ම විග්‍රහ කරපුදේ බුද්ධ දේශනාව යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ඉතින් මේක මේ පින්වතුන්ට මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට අර පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සෝ මං පස්සති, ඒ අනුව මේ මග විවුර්ත වෙනවා, මග පෑදෙනවා, මාර්ගචරියාව පිරිසිදු වෙනවා. ඒ අනුව බව උදුරා දමන පාර තමන්ට හොයාගෙන ඒ අනුගමනය කරන්නට පුළුවන් වෙන බව සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. හොඳයි, එහෙනම් දැන් ඕනම් කෙනෙකුට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, තේරුම් ගන්න බැරි තැනක් තියෙනවා නම්, නොපැහැදිලි අපැහැදිලි තැනක් තියෙනවා නම්, තව විස්තරයක් විග්‍රහයක් දැනගන්න තැනක් තියෙනවා නම් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නේ පැහැදිලිව අර FM මයික් එකකට අහන්න, අනික් අයටත් ඇහෙන විදියට. මොකද්ද?
අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය.
ඔව්.
අඬන දුක් ලෙස කතා හැකියි.
අඬන දුක? මට තේරුණේ නැහැ මොකද්ද?
දුක් කියන්නේ
සතුටට අඬනවාද? ඈ? එහෙමනම් ඒක ගන්න පුළුවන් කමක් නැහැ. දුක්ඛ කියන්නේ මාගදී භාෂාවේ දුක. දැන් අංගුත්තර නිකායේ තියෙන එක නිපාතයේ ඊගාවට තියෙන මොකද්ද? දුක නිපාතය. දුක කියන්නේ දෙවෙනි වේශය දෙක. පළවෙනි වේශය මොකද්ද? හැම පුද්ගලයෙක්ම බලාපොරොත්තු වෙන්නේ සුව සුබ සුචි සුඛ. දැන් යම්කිසි කෙනෙක් සැප බලාපොරොත්තුෙන් යමක් කරතොත් ඒක විපරිණාමයට පත්වීම නිසා, අනිත්‍යභාවයට පත්වීම නිසා, ඒක ඒ ආකාරයට පවත්වන්න බැරි නිසා, නිච්චසේ සුඛසේ අත්තසේ පවතින නැති නිසා අවසන් වෙන්නේ කොහොමකින්ද? යද නිච්ඡන්තං දුක්ඛං. දුක කියන්නේ දෙවෙනි වේසය. හැබැයි වචනයක් තියෙනවා මාගදී භාෂාවේ දුක්ඛක්ඛය. මේක කපා දෙමිය හැකි දෙයක්. කපා නිදහස් විය හැකි දෙයක්. මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා දුක කපා දාන නම්, දුක්ඛක්ඛය කරන්න නම් මොකද කරන්න ඕනේ? සුඛ සුව සුභ සුචි වලට අපි නොඇලී නොගැටී මුලා නොවී උපාදානය කර නොගෙන, ඒ දිගේ රෝධ නොගා සංචේතන නොපවත්තා කටයුතු කිරීම තමයි දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජා. එනිසා මේ ඇඳීමයි දුකයි ගණන් ගන්න එපා. සතුටටත් ඇඳෙනවා කෙනෙකුට. තේරුණා? දැන් සතුටු කඳුළු වෙනවනේ හරියට මිනිස්සුන්ට, ඒකත් ඇඳෙනවා. දුක්ඛඳුළුත් වෙනවා, සතුටු කඳුළු වෙනවා. දෙක අන්තවාදී අන්තගාමි දෙපැත්තක් මිසක් ධර්මතාවයක් නෙමෙයි, එක කර්මතාවයක්. මයික් එක කරන් නිකන් කතා කරන්න එපා කවුරුවක් කරන්න. දැන් සුඛ හතරක් තියෙනවා. අනන සුඛ, අත්ති සුඛ, අනවජ්‍ය සුඛ, භෝග සුඛ කියලා. අනන සුඛ කියන්නේ අපි ණය නැති බව. ණය වෙන්නේ කොහොමද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කළොත් ණය වෙනවා. කාටද ණය වෙන්නේ? ස්වභාව ධර්මෙන්. ගහකොළවලට, ආපෝ තේජෝ ආයෝ. දැන් අපි මේ උපාදානය කරගෙන තියෙන සියලු දේ මොනවද? ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරේම නැත්නම් සුද්ධාෂ්ටක. සුද්ධාෂ්ටක උපාදානීය කරගෙන නැති කිසිම පෘථග්ජන පුද්ගලයෙක් ලෝකේ නැහැ. උපාදානීය කර නොගත්ත පුද්ගලයෙක් ණය වෙන ණය වීමෙන් වෙලක්වන්නත් බෑ. ඉතින් ඒක නිසා අපි මේ සුද්ධාෂ්ටක රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට උපාදානීය කරගන්න. එතකොට ණය වෙනවා. කාටද ණය වෙන්නේ? ස්වභාව ධර්මයේ. මේක අපි හිතෙන් උපාදානීය කරගන්න. හැබැයි උපාදානීය කර නොගෙන පංචස්කන්ධය හැටියට පරිහරණය කරන්න ඕනම කෙනෙකුට පුළුවන්. බුදුහාමුදුරුවෝ පංචස්කන්ධය පරිහරණය කරන උපාදානීය කරගන්නේ නැහැ. එහෙමනම් අනන සුඛය ඒකයි. මාර්යට ණයට දැන් මාර්යට අයිති දෙය තමයි අපි ණයට ගන්න. එතකොට මාර්යට ණය වෙන්නේ මර ණයටපත් වෙන්නේ මොකද්ද? අර පංචස්කන්ධය උපාදානීය කරගත්තොත් එතන ණය මිසක් ඒක අනන සුඛයක් නැහැ. එතන ණය ගෙවන්න වෙනවා, වැය කරන්න වෙනවා. ඉතින් ඒක නිසා අනන සුඛය කියන්නේ ණය නැතිකම. මේ ණය නැතිකම කියන්නේ අපි අනුන්ට ණය නැතිකම විතරක් නෙමෙයි, මේ පංචස්කන්ධයම අපි උපාදානය කරගත්තොත් ණය වෙනවා. ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අපිට උපාදානය කර නොගෙන පරිහරණය කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරුව පෙන්වා දුන්නා. මෙහෙම පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ අර කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ වුණොත් පමණයි. අසංවර වුණොත් අර ණය ඇති වෙනවා. අලුතෙන් ණයකට බැඳෙනවා. ඉතින් ඒක නිසා අනන සුඛය කිව්වේ ණය නැතිකම. මේ ණය නැතිකම කියන්නේ බාහිර පුද්ගලයන්ට සත්වයන්ටත් තියෙනවා. විශේෂයෙන්ම ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර තමයි මේ මායයට අයිති ණය වෙන කාරණා හතර. ඒ වගේම අනවජ්‍ය සුඛය කියන්නේ අපි අනවජ්‍ය කියන එකේ විරුද්ධ වචනේ සාවජ්‍ය. වැරදි සහිත. අනවජ්‍ය කියන්නේ වැරදි රහිත. වැරදි වලින් තොර. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්වයේ තමයි අනවජ්‍ය සුඛය. ඒ වගේම අත්ති සුඛය. අත්ති කියන්නේ මමත්වයෙන් අස්මිමානයෙන් මඤ්ඤතාවයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම අර අනාත වෙනවා, විපරිණාමයේ ධර්මයට පත් වෙනවා. ඒ නිසා ඇති තත්ත්වය යථාවාදී තථාකාරී ලෙස යථාභූත ඥාන දර්ශනය යම් කිසි කෙනෙකුට තේරුම් ගත්ත නම් අන්නේ පුද්ගලයා අත්ති සුඛයට පත් වෙනවා. ඉතින් ඒ අනුව බුදුහාමුදුරුව මේ අනන සුඛය, අත්ති සුඛය, අනවජ්‍ය සුඛය, ඕක සුඛය විග්‍රහ කරලා තියෙනවා නිවන හැටියට. දැන් මෙහෙමයි, රාගය, ද්වේෂය, මෝහය කියන තුනම එක මුලකින් උපදින්. මොකද්ද මුල? මෝහය, මානය කියන මුල. වැරදි මැනීම. ඒ වැරදි මැනීම, තමන්ගේ මැනීම මින්ම වැරදි බව තේරුම් ගත්තොත් අන්න ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉවත් වෙන්න. මේ වැරදි මැනීම මින්ම කෝධුව තියෙන තාක්කල් ඒ පුද්ගලයා පෝතුජනික අසුතවත් පුද්ගලයෙක්. ඒක නිසා කරගන්න ඕනේ මොකද්ද? දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති. එහෙම නැත්නම් කරණීය මෙත්ත සූත්‍රයේ කිව සක්කෝ ඌජුච සූජුච සුවචෝ චස්ස මුදුන්තිමානි කියන ධර්මයට සුබරෝච වෙනකම් පත් කරයි. මෙතෙන්දි දිට්ඨින් උජුං කරෝති. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ මෙතෙක් කල මේ පංචස්කන්ධය අපි උපාදානය කරගත්තේ අනේක ජාති සංසාරං කියලා, සාරයි කියලා, වටිනවා කියලා, ප්‍රියයි මනාපයි කියලා, නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරගත්තා. ඒ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය වැරදි නිසා. ඒ නිසා මේ දැක්ම, දෘෂ්ටිය පිරිසිදු කරගන්නා තාක් කල් කිසි කෙනෙකුට මේක වෙනස් කරගන්න බෑ. දස්සනේන පහතබ්බා කිරීමයි සම්බාසව සංවර පරියාය සූත්‍රයේ පළවෙනි පියවර. ඒ නිසා කාග දැක්මද දෘෂ්ටියද මේ වෙනස් කරගන්න පිරිසිදු කරගන්න ඕන? වෙන කාටවත් පුළුවන්ද මේක කරලා දෙන්න? බෑ. ඉතින් ඒක නිසා දැන් පංචස්කන්ධය උපාදානය කරගන්නෙම දැක්ම දෘෂ්ටිය කිලුටු විකෘති නිසායි. එනිසා දැන් අපි ප්‍රියදේට ඇලෙන්නේ අර දැක්ම දෘෂ්ටිය හිතට වහල් වෙලා ඇඟීමට වහල් වෙලා වැරදිසේ පවත්න නිසා. දැන් අපි ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්නමකෝ අපේ දැක්ම වැරදි නිසා. අපි මානයෙන් කටයුතු කරන්න සෙය්‍යමාන සදිසමාන අස්මිමාන අභිමාන තුච්චමාන හීනමාන මේ මාන විෂයකින් කටයුතු කරන්න මොකද? අපේ දැක්ම දෘෂ්ටිය අර පෝතුජනික තත්ත්වයේ තියෙන නිසා. කාටද මේක වෙනස් කරගන්න පුළුවන්? තමන්ට. මේක වෙනස් කරගත්තට පස්සේ අර මහා මංගල සූත්‍රයේ කිව්වා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පත. කම්පණය වෙන්නේ නැහැ. ඒක තමයි පූර්ණ සංකාර උපේක්ඛා ඥානය. ඉතින් ඒක නිසා කාටවත් බෑ තමන්ගේ ඔය දැක්ම දෘෂ්ටිය ආකල්පය විනාශ කරලා දෙන්න. කවුද වෙනස් කරගන්න ඕන? තමන්. කොහොමද වෙනස් කරගන්න ඕන? ඉන්ද්‍රිය සංවරේ, සතර ප්‍රත්‍ය සංවරේ, පාටිමොක්ඛ සංවරේ, ආයතික සංවරේ. හතර සංවර සීලේ පිහිටන්න. හැබැයි මේ සතර සංවර සීලේ පිහිටන්න බෑ සිල් සමාදන් වුණ තරම. යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. ඒ නිසා පන්සිල් අටසිල් දසසිල් සාමණේර සිල් උපසම්පදා සිල් සමාදන් වුණත් ඒක අනුපගම්ම සීලව. ඒක කිසිසේත්ම මේ සංවර සීලය සතර සංවර සීලය පූර්ණ වෙන දෙයක් නෙමෙයි. එකම සීලයක්වත් සමාදන් නොවුනත් ඒ පුද්ගලයාට ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා උපසම්පජ්ජ විහෙරති වෙනවා. ඒ පුද්ගලයා නිවනට ගැලපෙන සුදුසු සංවරත්වයක් පවතිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේක කියන්නේ ඔව් මනින. දැන් අපි කල්පනා කරමු අපි පාර යනවා. මේ උදාහරණය පාර යනකොට අපි තමන්ගේ ගෙදරත් ගේට්ටුවක් තියෙනවා, අලුතෙන් ගයක් හදලා තියෙනවා, මේ ගෙදරත් ගේට්ටුවක් හදලා. මේ ගේට්ටුව ඇහෙන් දැක්ක හැටියේ මොකද කරන්නේ? කාය ගේට්ටුවත් එක්කද මනින්නේ? අන්න අස්මිමානේ. අර ගේට්ටුව ප්‍රියයි මනාපනම් තමන්ගේ ගේට්ටුවට මොකද වෙන්නේ? ද්වේෂයක් ඇති වෙනවා. එතකොට අර අලුතෙන් දැක්ක ගේට්ටුවට ප්‍රියමනාප රාගයකුත් තමන්ගේ ගේට්ටුවට දෙවෙනි වේශයකුත් ඇති වුණේ මොකද්ද මුල් කරගෙන? මානි මැනීම. ඒක තමයි සෙය්‍යමාන සද්දිසමාන උච්චමාන මේ මාන. මේ මානිය තිබුණේ නැත්නම් හිතේ තියෙන අර උපේක්ඛා සිත. ඒක ඒ පුද්ගලයන්ටත් ඒ තියෙන මුදල් අනුව ඒ පුද්ගලයන්ටත් හොඳ ගේට්ටුවක් හදාගන්න පුළුවන්. තමන්ගේ ගේට්ටුව තමන්ගේ මුදල් අනුව තියෙන එක. ලද දෙයින් සතුට අල්පිච්චතා අපිච්චස් අයන් දම්මු. අන්න එතෙන්දී මානයක් එන්නේ නෑ, මෝහයක් එන්නෙත් නෑ, රාගයක් එන්නෙත් නෑ, ද්වේෂයක් එන්නෙත් නෑ. ඉති ලස්සනයි කියලා ලස්සන දේ ලස්සනයි. බුදුහාමුදුරුවන්ට ඇහෙන් දකින රූප තිබුණ ලස්සනයි. එතන මෝහයක් නෑ. මෝහෙ එන්නේ මැන්නොත් ඒක තමන්ටත් ඒ තත්ත්වය අල්ලගන්න අයිති කරගන්න උපාදානය කරගන්න සකස් කරගන්න සංචේතනා පැවැත්වූ සංකාර කළුත් වෙන්නේ මොකද? මෝහයක් රාගය ද්වේෂය මෝහෙ තුනම එකටම හිතක උපදිනවා. ඔව් එතෙන්දී දැන් මෙහෙමයි තමන්ගේ දරුවෙක් වෙලා හෝ දරුවගේ දරුවෙක් මුණුබුරෙක් වෙලා හෝ උපදින්නේ යම් ණයගනුදෙනුවක් තියෙන නිසා මේ ණයගනුදෙනුවක් තියෙන ඥාතීන්ට යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන මොකද්ද කරන්න ඕන යුතුකම් වගකීම් ඉටු කිරීම අවශ්‍යයි යුතුකම් වගකීම් ඉටු කිරීම නිසා ණයගනුදෙනුවෙන් මිදෙනවා බැරි වෙලාවත් මේ මගේ දරුවා මගේ මුණුබුරා කියලා උපාදානය කරගත්තොත් අයිතිවාසිකමක් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒක වැරදි. එතකොට අයිතිවාසිකමක් බලාපොරොත්තුවක් හිතේ තියෙන තාක්කල් යුතුකම් වගකීම් ඉටු කරන්නේ නැහැ. අවංක පිරිසිදු සිතකින්. ඉතින් ඒක නිසා තමන්ට තමන්ගේ කාලය තමන්ගේ වැඩ ටිකක් කරගෙන ඒ යුතුකම් වගකීම් දරුවා වෙනුවෙන් මුණුබුරාට කිරීම ඒක ආච්චි කෙනෙක්ගේ සීය කෙනෙක්ගේ කරන්න ඕන. හැබැයි ඒක තනිකර උපාදානය කරගත්තොත් එතෙන්දි තමන් නොමග යන්න එහෙම නැත්නම් අයාල යන්න තමන්ගේ නිවන වැහෙන්න කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡතා පහම හිතේ උපදින්න පුළුවන්. ඉතින් ඒක නිසා එතෙන්දි යුතුකමක් වගකීමක් ඉටු කිරීම හැටියට තමන්ට කළ හැකි කළ යුතුදේ කරන්න තීරණය කළ කරන්න පුළුවන් ඒක කිසිම වරදක් නැහැ ඒක බුද්ධ දේශනාවට ගැලපෙන.
ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ කම්මක්ඛය කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කම්මපතේ සම්පූර්ණ වෙච්ච කම්ම විතරද
නැහැ කම්ම කියන්නේ මොකද්ද දෙකක් තියෙනවා බුද්ධ දේශනාවේ කම්ම ධම්ම කම්ම කියන්නේ යමක් කළ පසු ඒක මේ පැවැත්ම හොඳින් හෝ නරකින් හෝ දික් වෙනවා නම් ඉදිරියට ඒක කම්ම මේ පැවැත්ම නවතිනවා නම් ඒක කුසල ධම්ම කුණු සලායරලා අස් කරනවා නම් ඒක කුසල ධම්ම කම්ම නම් තුනක් තියෙනවා පුණ්‍ය කම්ම පාප කම්ම අකුසල කම්ම තුනම කම්ම දැන් මේ පුණ්‍ය කර්මයක් කිරීම බුදුහාමුදුරුවෝ කවදක්වත් එපැයි කිව්වේ නැහැ. සුමනාවනි පින්කම් කළ යුතුමය කිව්වා. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා සුමනාවන්ට මේ පුණ්‍ය කර්මයක් කරලා චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ. මේ පුණ්‍ය කර්මය උපාදානීය කරගන්න එපා පුඤ්ඤාභි සංකාරයක් හැටියට අල්ලගන්න අයිති කරගන්න තමන්ට දැන් අද බුද්ධාගමේ සියලු තැන්වල පින්කමක් කරලා දෙව් මිනිස් සැප කෙලවර රජ සැප සිටු සැප ලැබ කෙරවලට නිවන දාන ක්‍රමයක් තියෙනවා. ඕක තමයි ලොකුම පුඤ්ඤාභි සංකාරය. ඕක තමයි අනිඤ්ඤාභි සංකාරය. ඕක තමයි අභි සංකාර කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒ නිසා ආගමක නිවනක් නැහැ. බුද්ධාගමේ කිසිසේත්ම නිවනක් නැහැ. බුද්ධ ධර්මයේයි නිවන තියෙන්නේ. බුද්ධ ධර්මයේ තියෙන්නේ කුසල ධර්ම පුණ්‍ය කම්. ඒක නිසා පුණ්‍ය පාප පහිනස්ස තමයි බුද්ධ දේශනාවට අදාළ. පස්සේ කාලෙක මේ මහා සාංගික නිකාය මහායාන ධර්මයේ මේ පින්කම් කරේ අර බෝසත් පෙරුම් පුරපුර පාරමිතා පුරපුර අර එකම නිෂ්ඨාවක් වූ ලෞතුරා බුද්ධත්වයට පත්වීමේ මහායානික සංකල්පන. එනිසා කර්ම කර කර තමා පුණ්‍ය කර්ම කර කර තමා ඒගොල්ලෝ මේ ජීවිත කාලය ගෙව්වේ. සියලු මහායානිකයෝ එක පැත්තකට ගියා. නමුත් මේ හීනයානිකයෝ කිව්වේ මේ අරහන්ත බුද්ධ තත්ත්වයෙන් බව උදුරා දමල රාග භව ද්වේෂ භවෝ ඒ සඳහා කුසල ධම්ම තේරුම් කරගන්න ඕන. ඒ නිසා දැන් විනයි කුසලයයි යම් කිසි කෙනෙක් එකක් කියලා දේශනා කරනවා නම් කියනවා නම් ඔය බුදුසරණ පත්‍රයේ අවුරුදු ගාණක් කෙස් පැලෙන තර්කදායම මේ කර්ම කියන්නේ පුණ්‍ය කර්මත් අයිති ධම්ම කියන එක කුසල ධම්ම මේ දෙක තේරුම් ගත්තා නම් කිසිසේත්ම මේ කුසලයි විනයි එකයි කියන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළා ඕනම මේ බෞද්ධ ශ්‍රාවකයෙකුට බුද්ධ ශ්‍රාවකයෙකුට ඕනම පින්කමක් කරන්න පුළුවන් පින්කමක් කරලා කුසලයක් බවට ඒක පරිවර්තනය කරගෙන තමන්ගේ හිත පිරිසිදු කරලා ඔය කෙලෙස් අයින් කරන්නත් පුළුවන් තමන්ගේ මේ සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමටත් කුසල ධර්ම උපකාර වෙනවා. ඉතින් ඒක නිසා කර්ම කිව්වේ කරපු මොහොතේ හිටන් තමන්ගේ පැවැත්ම හොඳින් හෝ නරකින් දික් වෙනවා නම් ඒක කර්ම පැවැත්ම අවසන් කරන්න උපකාර වෙනවා නම් කුණු කිලුටු කෙලස් ගති රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර පිරිසිදු හිටක් පරිමුච්ඡති කියන තත්වයටපත් වෙනවා නම් ඒක කුසල ධම්ම. ඒ නිසා පිනයි කුසලයයි යම් කිසි කෙනෙක් කොහේ හෝ කොතන හෝ දේශනාවක කියනවා නම් එකයි කියලා එක සමානයි කියලා ඒක තමා බුද්ධ ධර්මය විනාශ කරපු විකෘති කරපු වෙනස් කරපු බලවත්ම මේ දේශනාවක් සාධකය. ඒක බුද්ධ භාෂිතේ ලපිටිය අලපිටිය අභාෂිතය කිරීමක් වෙනවා ධර්මයේ විකෘති කිරීමක් විනාශ කිරීමක් වෙනවා. නෑ ඕනෑම ඕනෑම සන්දේශනාවක් දෝසාවයක් පටිච්චසමුප්පාද ධර්මයක් ත්‍රිපරිවට්ටයක් චතුරාර්ය සත්‍ය ධර්මයක් ඕනෑම දේශනාවක් දේශනා හයක් තියෙනවා. මූලික පරියාප්ති ශාසනයේ පංච පරියායක් තියෙනවා. මූල සබ්බ ධම්ම මූල පරියාය සබ්බාසව සංඝ පරියාය ධම්ම පරියාය නිබ්බේධික පරියාය අනුධම්ම පරියාය හයක් තියෙනවා. ඒ හය හෝ එහෙම නැත්නම් සන්දේශනාව දෝතාව ධර්මයේ ත්‍රිපරිවර්ති චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද විග්‍රහය මේ ඕනෑම ධර්මයක් අහනවා නම් ඒක සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලැබලා ඒක සෝතාපට්ටි ඵලයට පත් වෙන එක පියවරක් පමණයි. ඒක මොකද්ද? සද්දස්ස කුල පුත්තස්ස කියන සද්දෝ හෝති. සද්දා ඉන්ද්‍රිය මතුවෙනවා. මොකද්ද මතුවෙන්නේ? සද්දා ඉන්ද්‍රිය. සද්දා ඉන්ද්‍රිය මතු වුණාට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා කරුණු දෙකක් කරන්න. හේතුඵල ධර්මයට පටිච්චසමුප්පාද ධර්මයට බහගල්පා බලා කටයුතු කරන්න පුළුවන්. ණය විනයට සසඳා කටයුතු කරන්න පුළුවන් ණය නොවි. ඒ දෙක සද්දස්ස කුල පුත්තස්ස කියන. ඊට පස්සේ තවත් එකක් තියෙනවා. සද්දස්ස කුල පුත්තස්ස ඌ පුද්ගලයාට දසනියානං සංවේජනියානං කියන තත්වයටපත් වෙන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. ඒක නිසා දැන් අර සද්දස්ස කුල පුත්තස්ස තත්වයටපත් වෙලා සද්දා ඉන්ද්‍රිය මතු කර ගැනීම එකක්. හැබැයි සෝතාපට්ටි ඵලය පූර්ණ වුණේ නැහැ. තව දස්සනියානං සංවේජනියානං සං කිව්වේ රාගය ద్వේෂය මෝහය තුනේ එකතුව සං වේ කියන්නේ වේගය ජනිත වෙනවා. ඒ ජනිත වෙන වේගය නියාන නියානං කියන්නේ ඒ වේගය නැති කර ගැනීම සහ මුලින්ම අර නික්ලේශී තත්වයට පත් කර ගැනීම. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් උනේ මෙන්න මේ ආකාර. ඒ නිසා මේ බුද්ධ ශක්තියක් තියෙන විශ්වයේ බව උදුරා දෙමීමේ ශක්තිය තමයි බුද්ධ ශක්තිය. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නට විනාඩි 5කට පෙර මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදය හැටියට ආනන්ද හාමුදුරුවන්ට පිළිතුරක් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා. මේ කාටත් මේක කීපවරක් දැන් විකාශ ප්‍රකාශනය කරලා තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා, දැන් ඔබ වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ මේ බුදුහාමුදුරුවන්ගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් පරතෝකෝෂක ප්‍රත්‍යත් බුද්ධ ශක්තියට අනුගත වීමත් දෙකම ලබා ගන්න පුළුවන් වුණා. බුදුරුව, බුදුහඬ, බුදු බල, බුදු ගුණ ඒකටපත් වෙලා. ඒ නිසා ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ තවත් මගඵලලාභියෙකුගෙන් හෝ දැන් අස්සජිහාමුදුරුවන්ගෙන් තමයි සරියුත්තාමුදුරුව සෝතාපට්ටි ඵලයට පත් වෙන බුද්ධ ශක්තියට අනුගත වුණා. හැබැයි බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඒ ශක්තිය බුද්ධ ශ්‍රාවකයෙකුට නැති වෙනවා. බුද්ධ ශ්‍රාවකයෙකුට නැහැ, දැන් බුදුහාමුදුරුවත් නැහැ. ඒ නිසා ආනන්ද හාමුදුරුව ඇහුවා මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ ශක්තිය නැති වෙලා යනවා නේද කියලා. ඒක නැති වෙලා යනවා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා ආනන්ද හාමුදුරුවන්ට චත්තාරිමානි ඨානානි. ආනන්ද මේ ස්ථාන හතරක චත්තාරිමානි ඨානානි කිව්වේ එක දේශාංශක රේඛාවක එක සමාන දුරින් පිහිටි ස්ථාන හතරක් බුද්ධ ශක්තියට අනුගත වෙන්න උපකාර වෙනවා. ඒ හතර මෙම එක සමාන දුරකින් එකම දේශාංශක රේඛාවක පිහිටන බවත්, ඒ වගේම ඒ ස්ථාන හතර සියලු බුදුවරුන් අර බෝසත් කුමාරයා උපන් තැන බෝසත්තුමා බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහ බෝධි මූලය පළවෙනි ධර්මය දේශනා කරපු ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන, ඒ වගේම පිරිනිවන් පා අදාළ ස්ථාන. මේ හතරම චත්තාරිමානි ඨානානි එකම දේශාංශක රේඛාවක එක සමාන දුරකින් පිහිටලා තියෙන හතර. ඒකයි චත්තාරිමානි ඨානානි කියන මාගදී භාෂාවෙන් විග්‍රහ කළේ. මේ හතර දසනියානං සංවේජිනියානං. මේක ඒ ස්ථාන ඒ බුද්ධ ශක්තියට අනුගත වීම මේ එක ස්ථානයක් හෝ ස්ථාන හතරම හෝ දැක වැඳපුදා ගැනීමෙන් ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. දැන් අපේ බෝසත්තුමා අවුරුදු 6ක් හැම තැනම දුෂ්කර ක්‍රියා කර කර මේ නිවන හෙව්වා. නමුත් ඔය අර බුද්ධ ශක්තියට අනුගත වෙලා තියෙන අතීත සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන මේ ජයශ්‍රී මහා බෝධි මූලයට මධ්‍ය මණ්ඩලයේ මේ මධ්‍යම කේන්ද්‍රස්ථානයට පැමිණියේ නැත්නම් තව අවුරුදු 10ක් බෝසත් හැටියට හැමතැනම ඇවිද හිටියත් මේ කියන තත්වයට පත් වෙන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒ වගේමයි සද්දස්ස කුල බුද්දස්ස වුණාට ඒ පුද්ගලයාට අර ස්ථාන හතර විශේෂයෙන්ම දැක වැඳ බඳුලාගත්තේ නැත්නම් බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. සෝතාපට්ටි ඵලයට පත් වෙන්න බාධකයක් බොටල්නෙක් එකක් තියෙන බව තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ විශේෂයෙන් බුදුහාමුදුරුව මේක දේශනා කළේ. මේක තවත් එකක් තියෙනවා, මේක දැනගත යුතුයි. මේක තියෙන්නේ ප්‍රඥාධික බුද්ධ ශාසනයකදී පමණයි. තව බුද්ධ ශාසන දෙකක් තියෙනවා, වීරාධික සද්ධාධික. සද්ධාධික බුදු කෙනෙක් ඔය ඉස්සෙල්ලා හිටිය සිකී, වෙස්සපු, කකුසඳ, කෝණාගම, කාශ්‍යප මේ බුදුවරු 6 නමක්ම සද්ධාධික හෝ වීරාධික. ඒ බුදුවරුන්ගේ ශාසනවල මෙහෙම දේශනාවක් කරලා නැහැ. ඒකට හේතුව ඒක කරන්න බෑ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ තව එක්කෙනෙකුටවත් තව කාගෙන්වත් ධර්මය අහලා මර බුද්ධ ශක්තියට අනුගත වෙලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව සද්ධාධික බුද්ධ ශාසනය. නමුත් ප්‍රඥානික බුද්ධ ශාසනයක මේක පවතිනවා. මේක මේ බුද්ධ ශක්තිය අනුගත වෙලා ඒ ශාසනය දිගටම පවත්ව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි විශේෂය. ඒක තමයි ආනුපස්සංචේදේ බුදුහාමුදුරුව බුදුමයෙන්ම පිරිනිවන් පාන විනාඩි 5කට පෙර මේක දේශනා කරවදාලා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව පර්තෝගෝෂික ප්‍රත්‍ය සම්මාදිට්ඨියට පත් වෙලා සද්දස්ස කුල පුත්තස්ස වීම පළවෙනි අවස්ථාව. ඒක ඕනෑම බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් මගඵල ලැබූ කෙනෙකුගෙන් ලබන්න පුළුවන් පර්තෝගෝෂික ප්‍රත්‍යයයි මේ සද්දස්ස කුල පුත්තස්ස ත්‍ත්වයට. නමුත් අර මේ චත්තාරිමාණ්ඨානානි එහෙම එක කරන්න බෑ. ඒක ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන තැනකදීම ලබන්න අවශ්‍යයි. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මූණට මූණ නෙමේ. දැන් මේක වෙනස රේඩියෝ එකකින්, රූපවාහිනියකින්, ඉන්ටර්නෙට් එකෙන්, සීඩී එකෙන් බණක් අහනවා නම් දැන් ওই මහත්තයාට මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා යකිද? පුළුවා. දැන් මෙතෙන්දී ඕන ප්‍රශ්නයක් දැන් තමන්ගේ හිතට ප්‍රශ්නයක් ආව නම් දැන් අහන්න සාකච්ඡා කරන්න. කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම ශ්‍රවණං දෙකම කරන්න පුළුවන්. කාලේන සමතෝ කාලේන විපස්සනා හතරම කරන්න පුළුවන්. නමුත් රේඩියෝ එකේ රූපවාහිනිය ලැබෙන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍යෙන්නේ මේ සුතමයේ ඥානෙ. ඒක සුතමින් ඥාන. දැන් මේක දැන් මේක ලයිව් මේ මූණට මූණ අහලා දැන් මේකෙන් ගත්ත සීඩී පැටියක් ඊගාවට ඇහුවාම ඒක සුතමින් ඥානෙ. ඒක හරි. එකකින් වැඩක් වෙනවා. ඒක සුතං සුසුතං බහුසුතං සුතදර වෙනවා. තේරුණා? නමුත් අර පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන ආර්ය මේ ප්‍රත්‍යක්ෂ ඥානය ලබාගත් අඩුම වශයෙන් සෝතාපට්ටි ඵලයට හෝ ඊට ඉහළ ඵලයකටපත් වූ කෙනෙකුගෙන්ම පමණයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්නේ. අනික් සියලු දෙනා අනුමාන ඥානයෙනුයි මේ කියන්නේ ඉගෙන ගත්ත දේ. පොතකින් ටියුෂන් කඩේකින් ගුරුවරයෙකුගෙන් උගෙන් ගත්ත දේ තමයි කියන්නේ. උගෙන් ගත්ත දේ කියන්නේ ඉගෙන ගත්ත උගත් දේ උකහා ගත්ත දේ. ඒකෙන් ඒක අනුමාන ඥානය. ඒක දැනීමක්. දැක්මක් එතන නැහැ. ඒකනි කිව්වේ අර සම්භාසෝ සංවර පරියාය සූත්‍රයේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි න අජානතෝ න අපස්සතෝ කියලා. ඉතින් ඒක නිසා මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්නේ දැක්මක් තියෙන පුද්ගලයෙකුගෙන් පමණයි. දැනුමෙන් ඒක ලබා ගන්න පුළුවන් කම නැහැ. දැනුම අනුමාන ඥානයක්. දැක්ම සෝතාපට්ටි ඵලයටම පත් වෙන්න ඕන. දැක්ම නැත්නම් යෝ පටිච්චසමුප්පාදං පස්සති වෙන්නේ නැහැ. අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙකුට පමණයි ප්‍රත්‍යක්ෂ පසක් කොට දැක්ම තියෙන. එනිසා අර පරතෝ ഘോഷක ප්‍රත්‍යත් සම්මාදිට්ඨියත් සද්දස්ස කුල පුත්තස් වීමේ හැකියාවත් සියලු දේටි. ඔය සියලු දේ තියෙනවා. ඔව්. ත්‍යාගෝ කියන්නේ පරිත්‍යාගෝ කියන්නේ අතහැරීම. මුත්‍ති කියන්නේ මිදී නිදහස් වීම. අනාලයෝ කියන්නේ නොඇලී. පටිනිසග්ගෝ කියන්නේ ඒක අර අපි පටි සංකා යෝනිසෝ මනසිකාරින් හේතුව ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒක අල්ලගන්න හොඳ නැහැ. ඒක අපේ හිතෙන් සහ මුලින්ම සදාටම අශේෂ විරාග නිරෝධෝ. දැන් අපි අද අපිට බුද්ධාගමේ කියලා දීලා තියෙන්නේ පින්කමක් කළාම ප්‍රාර්ථනා කර කර ඉල්ලලා හිඟන්නේක් වාගේ නිවන ඉල්ලන්න දෙව් මිනිස් සැප රජ සැප ලබලා කෙලවලට නිහඳාන. ඒක ඔව් ඒකත් කිව්වා. ඒවා ඔය මධ්‍යකාලීන ඔක්කොම මේක මේ බුද්ධ ආගමේ දේවල් මිසක් බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි මේවා. ඉතින් ඒක නිසා නිවන් දකින්නට බැරි කාලෙක මේ වගේ වැඩ මිනිස්සු කරා. නමුත් නිවන් දකින්න මේ උතුම් ධර්මයේ විවෘත වුණාට පස්සේ තවත් කල් මර මර කාලකන්ණි තත්ත්වයටපත් කරන මේ වගේ දේවල් නවත්තන්න ඕන. ඉතින් ඒක නිසා මෙතෙක් කල් මේ උතුම් බුද්ධ දේශනාව මේ පටිච්චසමුප්පාද ධර්මයේ යටපත් වෙලා වැහිලා තිබුණේ අවුරුදු 1800 ගණන. සංදේශනාව කවුරුවත් දේශනා කළේ නැහැ. දොතාව දොතානුසතිය වේදාවිතක් සූත්‍රයේ දොතානුසතිය දුවිදේනං වදාමි කවුරුවත් කියා දුන්නේ. සෙවිතබ්බා සෙවිතබ්බා සූත්‍රයේ දේශනා කළේ නැහැ. ඒ වගේම ත්‍රිපරිවට්ටය දේශනා කළේ නැහැ. ඒ වගේම චතුරාර්ය සත්‍ය නම කිව්වට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කළේ නැහැ. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්මයේ පින කුසලයේ මේ කිසිම දෙයක් මේ බුද්ධ ආගමේ මෙතෙක් කල පහුගිය අවුරුදු 1800ක් තුළ ඔය අර්ථකථාකාරයෝ කිසි තැනක මේක මිනිහෙකුට හිතේ පිරිසිදු වීම පහදා ගැනීමට උපකාර වන ආකාරයට දේශනා කළේ නැහැ, කියා දුන්නේ නැහැ. ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන් ආකාරයට විග්‍රහයක් විස්තරයක් සිව්පිලිසිම්බියා ශක්තියත් ඇතුව අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහයක් සහිතව දේශනා කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා නිවන තාවකාලිකව යටපත් වෙලා වැහිලා ගියා. නමුත් දැන් ධර්මයේ මතුවලා තියෙනවා. ධර්මයේ මතුවෙච්ච වෙලාවේ තවත් ප්‍රාර්ථනා කර කර හිඟා කකා නිවන හිඟන්නේක් වගේ අදියෙක් වගේ ආඥා කර කර ඉන්න දෙයක් මේ බුද්ධ ධර්මයේ නැහැ. ඒක තමන්ගේම නිවන තමන්ම වහගන්නා දෙයක්. ඔය දෙව් මිනිස් අප කෙලවර දැන් අද වුණත් ඔය ගුවන් ඉදිරියේ රේඩියෝ එකේ බුද්ධ ආගමේ කවුරු හරි දේශකෙක් යාචකෙක් වගේ හිඟා ගන්න කියන දෙව් මිනිස් අප රජ සැප කෙරවල නිවන් දකින්නට මේ පින හේතු ආසන. ඕකම තමයි නිවන වහපු වහන. තවදුරට මිනිසුන්ගේ නිවන විකෘති කරලා වහලා කටයුතු කරන දේ. එනිසා අපි පින්කමක් කරා නම් ඒ වෙලාවෙම ජාගෝ පටිනිසග්ගෝ මුත්‍ය අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ රාග විරාග කරන්න. ඒකයි අවස්ථාව. ඒක ඇත්ත. ඔව් දැන් බුදුහාමුදුරුව කිව්වා නහි සීල වතං හෝති අටක්කරා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිත. බුදු කෙනෙක් බුදු වෙන්නේ නහි සීල වතං හෝති. සිල්වතක් මිනිස්සුන්ට කියා දෙන්න දේශනා කරන්න සිල් සමාදන් කරවන්න නෙමේ. බුදු කෙනෙක් බුදු වෙන්නේ සිල්වතක්. දැන් බුදු හාමුදුරුව බුදු වෙන්න පෙරත් මහා මායා දේවිය උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා හිටි. ඒ වුණාට යං සමාදානං තං වතං සීලබත පරාමාසයටයි අහු වෙන්නේ සමාදන් වීම. සමාදන් නූනත් සංවරත්තේන සීලං. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන් නම් සමාදන් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සමාජ චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට තමයි අද පන්සිල් අටසිල් දසසිල් සාමණේර සිල් උපසම්පදා සිල් සියලු දේ සමාදන් වීම. ඒක සංවරත්තයක් නැහැ. නමුත් එහෙම සමාදන් වෙලා යම් කිසි කෙනෙකුට සංවරාට්ඨය ඇති කරගන්න පුළුවන් නම් සංවර කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවර. සං කියන්නේ රාගය ద్వේෂය මෝහය. වාර කියන්නේ වාරණය විරමණය වැළකීම වෙන්වීම. එනිසා දැන් බුදුහාමුදුරුවන් බුදු වෙනකොට මේ සිල් සමාදන් වීම ලෝකේ රටේ චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට පැවතුණා. හැබැයි බුදුහාමුදුරුවෝ මේක වෙනස් කළා. දැන් අර පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක සමාදම්. බුදුහාමුදුරුවෝ චූලාත්තිපදෝපම සූත්‍රයේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ දීඝනිකායෙත් අංගුත්තරනිකායෙත් තව සියපොලක දහස් පොලක තියෙනවා මේක වෙනස් කළා. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිදතෝ හොතු. අදින්නාදානම් පහය අදින්නාදාන පටිවිදතෝ හොතු. කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාර පටිවිරතෝ හෝති. පටිවිරතෝ හෝති. මේක අර පටි ඉච්ඡ තේරු නොගත්තු පටිච්චසමුප්පාද ධර්මය පටිවිරතෝ හෝති වෙන්න බෑ. විරතෝ රති විරති ආරති විරති තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් බුදු වෙන්නේ ඔය සිල් සමාදන් කරවන්න නෙමෙයි. නහි සීල වතං හෝති. අටක්කරා තීන පද අනිච්ච දුක්ඛානත් තේරුම් කරලා දීලා මේ ඉච්ඡ තේරුම් කරලා දීලා අර නිච්ච සුඛාත්ත කියන හිතේ තියෙන මේ වැරදි දේ ඉවත් කරලා අනිච්ච අනුපස්සනා කරන්න, දුක්ඛ අනුපස්සනා කරන්න, අනත්ත අනුපස්සනා කරන්න, මෙත්ත අනුපස්සනා කරන්න, අසුබ අනුපස්සනා කරන්න, මරණ අනුපස්සනා කරන්න, බුද්ධ අනුපස්සනා කරන්න, සතර අනුස්සති පුරුදු කරන්නයි, සතර අනුපස්සනාවෙන් සතර අතිපට්ඨානය පූර්ණ කරගන්නයි අනිච්ච දුක්ඛ අනාත්ම වෙනෙහි කළා. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කරා. එක ආගමෙන් වැහිලා ගියා. වෙනස් කළා. විකෘති කළා. ඒකයි උනේ. ඉතින් ඒක නිසා බහුතරයකට බුද්ධ ආගම ඕන. ඒක තියෙන එක තීත්‍යයි. අපි ඒක චාරිත්‍රාක් වාරිත්‍රාක් හැටියට සමාජ සම්මතයක් හැටියට යහපත් වේ මිනිසුන්ට ජීවත් වෙන්න ආගම ඕන. හැබැයි නිවන් දකින්න යමක් බලාපොරොත්තු වෙනවා නම් ওই ආගමෙන් කිසිසේත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉෂ්ට සිද්ධ කරගන්න බෑ. හැම කෙනෙකුටම නිවන් දකින්න බෑ. තේරුම් ගත්ත කෙනෙකුට ඒක නිකුයි ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස පඤ්ඤත්තසහායං ධම්මෝ. මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණයි. අර අනික් අයට අර පැවැත්ම දිගටම හොඳින් යහපත්සේ දෙව් මිනිස් සැප ලබන්න අර එයායට ඕක ඕන වෙනවා. එයයි හොයි ගියාවේ. එයා තවත් දුක් විඳින කල්ප කාල අන්තරයක් මේ අනුමරත් සංකාරේ සංසාරේ රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් කටයුතු කළා. එයයි එයාට නෙමෙයි බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න, අනුපස්සනා කරන්න, විග්‍රහ කරලා විස්තර කරලා දුන්නේ. මේක පිළිවෙත් දෙකක්. මේක පිළිවෙතින් පෙළ ගැසීම නෙමෙයි, අරක අරක එකක්, මේක එකක්. ඒක පස්සේ කාලෙක අටුවාකාරයෝ මේ දේව ආගම්වලට ගැලපෙන විදිහට මේ අර්ථ අටුවාකාරයෝ වෙනස් කළා. අර දස්සනීයානං සංවේජනීයානං කියන එක අමතක කළා. සංවේජනීයානං කියන එක දන්නේම නැහැ, තේරුම් ගත්තෙම නැහැ. සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. වේ කියන්නේ වේගයක් උපදිනවා, ජනිත වෙනවා. ඒ ජනිත වෙන වේගය නීයානං. නෙක්ඛම්ම නීයානං කියන්නේ ඒකෙන් නිදහස් වෙලා රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහෙන් තොර තත්ත්වයට පත්වීම තමයි සෝතාපට්ටි ඵලයට පත්වීම. ඉතින් ඒක නිසා අර වෙන මේකෙන් යම් ආකාරයක අඩු වශයෙන් ඒ එතෙන්ට ගිහිල්ලා සද්දස්ස කුල පුත්ත්ව තත්ත්වයෙන් එතෙන්ට ඒ වුණාම අලං කියන තියෙන්නේ අරක. මොකද අලං, අලං කියන්නේ නොවැළෙනවා. ඉතින් ඒක නිසා ඒක දේවත්වය නෙමෙයි. ඉතින් ඔයගේ වචන පස්සේ කාලයක අටුව ආකාරය සියලු වචන පද පරම ලෙස මේ සිංහලට පරිවර්තනය කරනකොට දේවත්වයට ගැලපෙන විදිහට විග්‍රහ කළා, විස්තර කළා. ඒකයි උනේ. මෙන්න මොකක්වත් නෙමෙයි. ජාති කියන්නේ දැන් මෙතන ජාති කියන්නේ උප්පජ්ජති, උප්පාදෝ කියන. උප්පාදෝ පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ආයෝනම් මේකම තමයි අර ජාති සංජාති ඔක්කන්ති මේ නිබ්බති මේ ඔක්කොම කියන්නේ. ඉතින් ඒක නිසා දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. උප්පාදෝ පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ආයුහනං, ආයුහනං ගතින් ගති නිබ්බති, නිබ්බති උපපත්ති, උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ කියලා මහා නිදාන මහා ප්‍රදාන සූත්‍ර දෙකේම මේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් දෙපැත්තක් හැටියට බුදුහාමුදුරු දේශනා කළා. මේකම තමයි මේ ජාති සංජාති ඔක්කන්ති මේකේ විග්‍රහ කරලා තියෙන්නේ. මේක තේරුම් ගත්ත කෙනෙකුට පමණක් තේරුම් ගන්න පුළුවන්. මේකේ දෙවෙනි පැත්තකුත් බුදුහාමුදුරුව කුසල මූල පටිච්ච සම්පාද හැටියට විග්‍රහ කරලා තියෙනවා. දැන් මිනිස්සු හිතන්නේ පටිච්ච සම්පාදය කියන්නේ අර අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන, නාම රූප සලායතන ඕක විතරයි. ඕක එක පටිච්ච සම්පාද විග්‍රහයක්. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පටිච්ච සම්පාද විග්‍රහය මහා නිදාන මහා ප්‍රදාන සූත්‍රවල, ඒ වගේම විභංග ප්‍රකරණේ මහවග්ග පාළියේ මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තව නොයෙකුත් ආකාරයට විග්‍රහයක් තියෙනවා. ඒ වගේම අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ නිබ්බාන. අනුපාදෝ අපවත්තං අපවත්තං අනිමිත්තං අනිමිත්ත අපපටිසන්ධින් අපපටිසන්ධින් අජාතං අගතින් අජාතං අභූතං අකතං අසංකතං මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. කුණු මුල් තුන ගලවා දෙමීමෙන් අර කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයකුත් මේ දෙකම දෙපැත්තම ද්වතාවයම තේරුම් නොගත්ත කෙනෙකුට තමන් යා යුතු පාර මොකද්ද නොයා යුතු පාර මොකද්ද කියලා මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ආගමේ තියෙන්නේ එක පැත්තයි, දෙකක් නැහැ. කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයක් හෝ ඔය මහාවග්ග පාළියේ තියෙන එහෙම නැත්නම් මහා ප්‍රධාන මහා නිධාන සූත්‍රවල තියෙන මේ සූත්‍ර මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයක් ආගමක දන්නෙත් නැහැ, උගන්වන්නෙත් නැහැ, අහලත් නැහැ, කියන්නෙත් නැහැ. අඩුගානේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයවත් මේක වචනයක් හැටියටවත් කියා දෙන්නේ උගන්වන්නේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ආගමට ගැලපෙන්නේ නැහැ. ඒක ආගමෙන්ට අවශ්‍ය නැහැ. ඒකයි හේතුව. ඒක තියෙන්නේ ධර්මයේ. දිගටම නෙමෙයි. දැන් අපිට දැන් ඔය අපි හිටමුකෝ ඔය ජයශ්‍රී මහා බෝධි මූලට ගියා කියලා. මේ බෝධි මූලට ගියාම අපි කරගන්න ඕනේ මොකද හේතුව? අපි සිහිපත් කරගන්න ඕන අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ බෝසත්තුමා හැටියට මේ බෝධි මූලට ඇවිල්ලා කරගත්තේ මොකද්ද? නික්ලේශී සිතක් පවත්වාගත්තා. අපිටත් විනාඩි පහකට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් පවත්වාගෙන ඒ බුද්ධ ශක්තියට අපිටත් අනුගත වෙන්න පුළුවන්. ඒ හිතෙත් නික්ලේශී බවක් ඇති කරගන්න පුළුවන්. ඒ අනුව අපිට ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන ඒ සත්‍ය ක්‍රියාබලය පතුරවන්න පුළුවන්. ඒ අනුව ඕනම කෙනෙකුට, හැබැයි සද්දස්ස කුලපුත්තස්ස කියන තත්ත්වයට පත් වූ කෙනෙකුට ඒ බෝධීන් වහන්සේගේ මුලට ගිහිල්ලා රාගයෙන්තොර, ද්වේෂයෙන්තොර, මෝහයෙන්තොර ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. ඒක බුද්ධත්වයට, බුද්ධ ශක්තියට අනුගත වීමක්. බුද්ධ ශක්තිය කියන්නේ බව උදුරා දැමීමේ ශක්තිය. තමන් තුලත් අලුතෙන් මෙතෙක් නොවු තත්වයක් රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරා දැමීමට උපකාර වන ශක්තිය බුද්ධ ශක්තියයි. වෙන මොකක්වත් නෙමෙයි. රාග බව, ද්වේෂ බව, මෝහ බව තියෙන තාක්කල් ඒ පුද්ගලයා පෘථග්ජන අසුතවත් පුද්ගලයෙක්. කවුද? කොහෙද කතා කරන්නේ? කියන්න කොහෙද? හරි. ඔව්. සන්නිවේදන තමා සන්නිවේදනය කියන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය නිවේදනය කිරීම, වඩා වර්ධනය කිරීම, සංදර්ශනය කිරීම, සංචාර, සන්නිවේදන, සංදර්ශන, සන්නිවේදන සියලුම දේ සංකාර කිරීම. සංකේන වචනේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ කොතන හෝ තියෙනවා නම් ඒක රාගය, ද්වේෂය, මෝහය. අනිත් පැත්ත තියෙනවා නම් සංවිසං. විසං කියන්නේ එකෙන් මිදී නිදා වෙන් වී ඒ සං අසං කිරීම, විසං කිරීම, ඒක අයින් කිරීම, ඉවත් කිරීම, අස් කිරීම, කපා දැමීම, සංඛය කිරීම. එනිසා සංනිවේදනය කරන රේඩියෝ එකකින්, ඔය චැනල් එකකින්, තව නොයෙකුත් දැන් මේ බුද්ධාගමට අදාළව චැනල් තියෙනවනේ. දැන් මේ සියලු තැන්වල කරන්නේ සංනිවේදනය කිරීම. ඒ කියන්නේ සල්ලි එක්කව කරන්න ව්‍යාපාරයක් හැටියට මිනිසුන්ගේ අර තියෙන ලාමක අර භක්තිය උදවඩවලා ඒ භක්තියෙන් ව්‍යාපාරයක් කරන්න මුදල් එක්කව කරන්න කරන සියලුම දේවල් සංනිවේදන මාර්ගයක්. එනිසා මිනිසුන්ගේ රාගය ද්වේෂය මෝහය අවුස්සලා මිනිසුන්ව කම්පණයටපත් කළා, මිනිසුන්ව ආසාවන් ඇති කළා, ද්වේෂයන් ඇති කළා කටයුතු කිරීම තමයි සංනිවේදන මාර්ග. සියල්ලෙන් අදත් කවදත් කරන්නේ ඒක නිවනට බාධකයක්මයි. ඔක ඕන් කළා කතා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ රහසෙන්ව පව නොකලසේක කියලා තියෙනවා.
ඔව්.
එතකොට රහසෙන් හෝ දැන් අපිත් එහෙමනම් රහසෙන්ව පව නොකර නැත්නම් බවට පත් වෙන්නට ඕනේ මේ ධම්මාර්ථම ප්‍රතිපදාවේ.
දැන් ඉන්ද්‍රිය සංවරය පවත්වාගෙන යන්න පුළුවන් නම් රහසින්වත් පව් සිදුවෙනවද නැද්ද? නැහැ. ඉන්ද්‍රිය ඇහැ සංවර නම්, කන සංවර නම්, නාසය දිවකය මන සංවර නම්, ඔය හැම මිසක් පව් කරන්න වෙන කක් තියෙනවද? අසංවර නම් පව් සිදුවෙනවා, සංවර නම් පව් සිදුවෙන්නේ නැහැ. මේකයි කාගේ පාලනයේද ඔය ඇහැකන නාසය දිවකය මන තියෙන්නේ? තමන්ට ලාභයක් වාසියක් ගන්න පංචස්කන්ධේ උපාදානය කරගන්න තමයි ඔය අසංවර වෙන්නේ. ඇහැ වැරදි තැන්වල තණ්හා කරගෙන උපාදානය කරගන්න. කන නාසය දිවකය මන හයම. කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්තන්නේ මොකටද? මේ ඇහැ කන නාසය දිවකය මන පිනවල රහ බලලා ලෝකේ රහ බලලා ලෝකේ උපාදානය කරගෙන අර තදූපයන් පටිච්ච වෙන්න. ඉතින් ඒක නිසා තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන සංවර නම්, කායෙන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ නම් සාදු සබ්බත් සංවරෝ. ආයි ඒක තමයි ණය විනයට ගලපා බැලීම. දෙවෙනි කාරණේ මොකද්ද? ඕක හේතුඵල ධර්මයට ගහා ගලපා බැලීම. පළවෙනි එක, දෙවෙනි වැදගත් ඊටත් වඩා බලවත් එක මොකද්ද? ණය විනයට. දැන් තමන් කතා කරන වචන නිසා, කරන ක්‍රියාව නිසා, හිතන සිතුවිල්ල නිසා බාහිර පුද්ගලයෙකුට යම් අවඩක් අසාධාරණයක් අපහසුයක් අමාරුවක් විහේසාවක් තියෙනවනම් මොකක් නිසාද උනේ? තමන්ගේ වචනේ නිසා, ක්‍රියාව නිසා, සිතුවිල්ල නිසා. ඒ සිතුවිල්ල වෙනස් කරගන්න පුළුවන් කාටද? තමන්ට. ඒ සිතුවිල්ල හොඳ පැත්තට හරවන්න පුළුවන්. දැන් හිතෙන් හරි අපි ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් දත්මිටි කනවනම් ඒක මෛත්‍රියක් බවට පත් කරගන්න පුළුවන් කාටද? තමන්ට. ඒකෙන් බාහිර ලෝකයට යහපතක්ද නැද්ද? තමන්ට යහපතක්ද නැද්ද? තමන්ට යහපත් දේ අජ්ජත්තාවා බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ නිසා තමන්ට අධ්‍යාත්මික වශයෙන් බාහිර ලෝකයට, මේ බාහිර ලෝකයේ කිව්වේ මිනිසු සත්වය විතර නෙමෙයි, ගහ කොළවලට පවා, ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත වලට පවා අයහපතක් අවැඩක් අසාධාරණයක් වෙන විෂ කිරණ විකිරණ ශක්තියක් නිකුත් කරනවා තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානෙන් තුනෙන්. එවන් මිදී නිදහස් වීම තමයි ණය විනයට බහා ගලපා කටයුතු කිරීම. විනය්‍ය ලෝකේ කිව්වේ ඒකයි.
දැන්
අතින් නොදැනුවත් නම් ඒක තමයි දුකේ අඥානං දුක සමුදය අඥානං දුක නිරෝධේ අඥානං දුක නිරෝධගාමිනී පටිපදාය අඥානං මේ බණ අහන්නේ මොකටද මේක දැන ගන්න මේ තමන් නොදැන හෝ යම් අපි හිතමුකෝ ඔයාගේ මොකක් හරි බඩුවක් නැති වුණා කියලා බඩුවක් තමන්ගේ ආරක්ෂාව මදිකම නිසා තමන් ආයක පරිස්සම් කරගත්ත නිසා නැති වුණා දැන් ඕකට ඔයා මේ බොහොම මොකක් කළේ නැහැ හිතෙන් ශාප කරනවා වෛර කරනවා ඊට පස්සේ එහෙම නැත්නම් දේවාලයකට ගිහිල්ලා පලි ගහනවා වස් කවි කියනවා මොකද වෙන්නේ මොකද වෙන්නේ මුළු විශ්වයම කිලුටු වෙනවා විස කිරණ ශක්තියකින් තමන් කිලුටු කරනවා විකීරණ ශක්තියත් තමන් විසින් අර තමන්ගේ බඩුව නැතිවීමේ වේදනාවට වේගයට දරා ගන්න බැරුව කම්පණයට අනුව අර වස් කවි කියනවා පොල් ගහනවා පලි ගහනවා ශාප කරනවා වෛර කරනවා දෙස් දෙවල් තියනවා මරලා තොන්දිනවා හෙන ගහන්න ඕන කියනවා නයා කන්න ඕන කියනවා ඔයා මොකද වෙන්නේ කාටද ආපහු වෙන්නේ කවුද ඔයා නිර්මාතෘ තමන් විශ්වයට අර කළු කිරණ විස කිරණ ශක්තියක් වචනයෙන් ක්‍රියාවෙන් කතාවෙන් සිටිවිල්ලෙන් ඇති කළ ඒවා තමන් නිර්මාතෘ ප්‍රභවය කළේ තමන් කාටද ආපහු වෙන්නේ තමන්ට එනිසා කාටද ඒක නවත්ත ගන්න පුළුවන් තමන්ට ඒ වෙනුවට මෛත්‍රී කළොත් ඒ වෙනුවට මෛත්‍රී කළොත් තමන්ටත් යහපත් බාහිර ලෝකයටත් ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත අතරට මේක මිනිස්සු දන්නේ නැහැ මේක ආගමේ උගන්වන්නේ නැහැ මේ ආගමට ගැළපෙන්නේ නැහැ ඒකයි වැඩි මේක තියෙන්නේ ධර්මයේ ඒ නිසා මේ දහම් පාසල්වල උගන්වන්න ඕනේ ධර්මයේ ආගම නෙමෙයි ඉගෙනනවා නම් ඔය කුඩා දරුවන්ටත් මේ තරහා ගන්න හැම එන හැම අවස්ථාවකම තමන්ට යහපතක් කරගන්න මෙත්තානුස්සතිය වඩන්න පුළුවන් අර රාගයෙන් ප්‍රියදේට ඇලෙන හැම අවස්ථාවකම අසුභානුස්සතිය වඩන්න පුළුවන් අනිත්‍ය දුක්ඛානත්ත මෙනෙහි කරලා මරණානුස්සතිය වඩන්න පුළුවන් නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ගාන බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් මේක ඉගන්නවා නම් අන්න සියලු අර ළමයින්ට පොඩි කාලේ ඉඳන් මේ ධර්මයේ ඉගන්නවා ඔය අද උගන්නන්නේ මොනවද අභව්‍ය අද්භූත ආශ්චර්ය වැඩක් නැති මහායාන බුද්ධාගමේ තියෙන අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ එහෙම පිටින්ම කොපි කරලාගෙන ආපු දෙයක් දහම් පාසල් වල අද උගන්වනවා ආගම කියලා. එතන ධර්මයක් ගෑවිලාවක් නැහැ. ඒ නිසා මේ දහම් පාසල් වල උගන්වන සියලු දෙනා දැන් විෂය නිර්දේශය වෙනස් කරලා බුද්ධ ධර්මයේ දැන් මතුවලා තියෙනවා. දැන් දහම දහම්මක කවුරුත් දන්නවා. දැන් ඇත්ත ඇටි ඇටියට තේරුම් අරගෙන ධර්මය පොඩි ළමයින්ට උගන්වන්න විශේෂ නිර්දේශය වෙනස් කරන්න ඇහැ ඇරේවා කියලා කවුරුත් සාධුකාරයක් දීලා අදිස්ත්‍යා මේ මෙතෙක් කල් ඇහැ වහගෙන හිටියේ අන්ධයින්තේ අර අඳුරේ අතපත ගගා ඉගැන්නුවා දහම් පාසල් වල ළමයින්ට බුද්ධාගම හැටියට දරුවන්ට දැන් දහම් ඇස පාද ගන්න කාටත් පුළුවන්කම තියෙනවා මේ ධර්මය විවෘත වූ අවස්ථාවදී විවටති විවෘත වෙලා විවටති විරෝචති බැබලිනෝ ධර්මය ඒක නිසා මිනිස්සුමයි මේ ධර්මය වහන්නේ මිනිස්සුන්ටමයි මේ ධර්මය විවෘත කරන්න පුළුවන් කරගන්න පුළුවන් ඒ අනුව යහපතක් වෙන්නේ මිනිස්සුන්ට වෙන කාටවත් නෙමෙයි මිනිස්සුන්ගේ යහපත මුළු විශ්වයේම ගහකොළවලට ඔය මේ සියලු ඔය සුනාමි ජල ගැලුම් නියඟ මේ අකලට වැහිවයින් සියලු දේ නැති වෙනවා මිනිසුන්ගේ හිත පිරිසිදු වුණොත් කිලුටු වුණොත් ඔය සියලු දේවල් තව තවත් වැඩේ වඩා වර්ධනය වෙනවා ඔව් දැන් මේ ඔව් මේ ප්‍රශ්න වර්ගයක් ලියලා ඉවරක් තියෙනවා ඒවත් සාකච්ඡා කරන්න ඕන අවසාන ප්‍රශ්න හැටියට අහන්නකෝ තව පැය භාගයක් විතර තියෙනවා කමන්නේ ඔ හේතු පල පල හේතු
වෙනවා
දැන් තමන් මේ පැවැත්ම පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තියින් කොටසක් ඔය මතක ගබඩාවේ තැන්පත් කරගත්. ඒවා සංකල්පනා හැටියට මතුවෙනවා. සංකල්පනා. පනා කියන්නේ මොකද්ද? පීරණ මතු කරලා ගන්නවා. මොනවද? තමන් තැන්පත් කරපු වැරදි දෙයක් තමයි ඔය අර අර චිත්ත සන්තානේ තැන්පත් කරපු වැරදි දේ. එක්ක රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තමයි සංකල්පනා හැටියට එන්නේ. යහපත් දේ හැටියට එනවා නම් ඒකට සංකල්පනා කියන්න බෑ. ඒක සංඥා. ඒක විසංකාර ගතං චිත්තං. සං විසංකරණ. සං එන එන මොහොතේ විසංකරන්න. වි කියන්නේ වි කියන්නේ සං විසංකරනවා කියන්නේ සංදි විසන්දි කරනවා කියන්නේ සංකාර විසංකාර කරනවා කියන්නේ මේක ඉවත් කරනවා. සං අසං කළා විසං කරලා සංකය කරන්න. ඒක තමයි නිවන. මේක තේරුම් ගත්තේ නැත්නම් ඔය තමන්ගේ හිතේමයි ඔයා තමන්මයි කැමැත්තෙන් ඔයා තැන්පත් කරගෙන ගබඩා කරගෙන තියෙන්නේ. ඔය ගබඩාවේ තියෙන වැරදි දේ අපි අයින් කිරීම තමයි සංවර සංසිඳීම සංවා තුනෙම කරන්න. විසං කිරීම තමයි භාවිතා බහුලී කතා කරන්න ඕන. තරහක් ආවොත් මෛත්‍රිය වැඩිම භාවිතා බහුලී කතා. ඒක තමයි මෙත්තානුස්සතිය. රාගයක් ආවොත් අසුභානුස්සතිය වැඩිම ඒක සං විසං. මානයක් ආවොත් නිච්ච සුඛාත්ත හැටියට ඒක අනිච්ච දුකානත් මිහි කිරීම ආනපාන සති සමාධිය ඒක තමයි බහුලී කතා. හොඳයි නං දැන් මේ ලිඛිතව ආපු ප්‍රශ්න කීපකුත් තියෙනවා. අපේ ගබඩා මුදලි මහත්මයා කාරුණික වෙනවා ඒවා කියවන්න.
අවසරයි හම්බුනේ. තමන් සෝවාන් ඵලයට පත් උනත් එය තමන්ට දැනගන්නේ කෙසේද?
ඔව්. සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙකුට ඒ සෝතාපට්ටි ඵලයට පත් වෙලා දින ගණනක් යනකොට ඒ පුද්ගලයා තුල පසු විපරම් කිරීමේ ශක්තියක් එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ පුද්ගලයාට බලන්න පුළුවන් තමන් පෙර හිටියේ කොහොමද, කටයුතු කළේ කොහොමද, ක්‍රියා කළේ කොහොමද, තමන්ගේ දැක්ම දෘෂ්ටි ආකල්පයේ ඒ පෙර අවස්ථාව කොහොමද, දැන් මේක වෙනස් වුණාට පස්සේ ඇයි තමන් මෙහෙම වෙනස් වුණේ, දැන් තමන් කොච්චර ප්‍රිය දේ දැක්කත් ඒකට ඇලෙන්නේ නැහැ, උපේක්ෂා සිතක් ඇති කරගන්න. ඒකට ගැටෙන්නේ නැහැ, තරහක් යන්නේ නැහැ, මෛත්‍රානුස්සතිය වඩන්න පුළුවන්. ඒකට මානයක් අස්මානයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිහතමානී තත්වයෙන් ඉවසනවා විමසනවා. කම්පණයටපත් වෙන්නේ නැහැ. ඒ අනුව තමන්ට සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයාට සමහර විටේ පුද්ගලයාට එච්චර ඒක දැනීමක් නැති වුණත් තමන්ගේ පැවැත්ම වෙනස් වුණ බව තමන්ට තේරුම් ගන්නවා. ඒ අනුව කෙලෙස් වලින් කොටසක් තමන්ගේ හිතෙන් ඉවත් වූ බව දැක්මෙන් දෘෂ්ටියෙන් අර ඇති කරගත්ත කෙලෙස් වලින් මිදී නිදහස් වූ බව ඒ පුද්ගලයා දකිනවා. ඒ අනුව කෙලෙස් ඉවත් වීමේ නිදහසක්, විමුක්තියක්, සතුටක්, සුවයක් තමන්ට ඇති වෙනවා. ඒ අනුවම ඉතුරු කෙලෙස් ඒ පුද්ගලයාට දැන් පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. ඒ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන මාර්ගයක් පිළිවෙතක් පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් දකිනවා. ඒ අනුව ඒ පුද්ගලයා අර නිදහස් වීමේ, විමුක්තියට පත් වීමේ මාර්ගය දකිනවා. මේ අනුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් සෝතාපට්ටි ඵලයට පත්වීමත් සමග ඒ පුද්ගලයා තුළ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. සකදාගාමි, අනාගාමි ඵලවලදීත් ඒ පහක් හැටියටම පහ පහම එනවා. නමුත් අරහත් ඵලයට පත් වූ පුද්ගලයාට කපන්න කෙලෙස් ඇත්තේ නැ න සේකාග්ග කියන தත්වයේ ඒ අනුව ඒ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙන්නේ හතරයි පහළ වෙන්නේ. දැන් කිසිම කෙලෙස් සිටුවිලක් පුද්ගලයාට එන්නේ නැහැ. ඒ පුද්ගලයා න සේකාග්ග කියන தത്വයට පත්
වුණා. පරම මෛත්‍රී භාවනාව දවසේ හැකි සෑම විටම වැඩි වීම. හිතට වැඩබද කරන ගමන් යනාගේ සුදුසුයි.
ඔව්, ඕනෙ වෙලාවක වැඩි වීම සුදුසුයි. නමුත් එකක් හේතු තීරණය කරගන්න ඕන. පරම මෛත්‍රී භාවනාව වැඩිය යුත්තේ කොයි වෙලාවේද? තමන්ගේ හිතට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් තරහක් වෛරයක් එන වෙලාවේ නොඇඩුවොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. උදේට පැයක් මෛත්‍රී භාවනාව ආර්ය මෛත්‍රී භාවනාවම කළයි කිව්වත් භාවනාව නැගිටලා තව විනාඩි 10කින් 15කින් Tamanට ඇහෙන් අප්‍රිය අමිහිරි දෙයක් දැක්කොත් කනට අප්‍රිය අමිහිරි දෙයක් දැකලා ද්වේෂයක් වෛරයක් නොගැලපෙන දෙයක් නොපෑහෙන දෙයක් තමන්ගේ හිතට ඇහිලා වේගයක් වේදනාවක් ආවොත් ඒ වෙලාවේ අර මෛත්‍රී භාවනාව පරම මෛත්‍රී භාවනාව වැඩි වෙ නැත්නම් අරක අර හේදුව රෙද්දා ආයි මඩේ දැම්මා වගේ වෙනවා. ඉතින් ඒක නිසා ඒක ඵලයක් නැහැ. එනිසා උදේට මෛත්‍රී භාවනාව වැඩුවයි කිව්වට නොවැඩෙන එකේ ඒක තමන්ගේ යුතුකමක්. තමන්ට පුරුද්දක් පුහුණුවක් ඇති වෙන්නේ උදේට මෛත්‍රී භාවනාවක් ආර්ය මෛත්‍රී භාවනාවක් වැඩිම වරදක් නැහැ. ඒක පැයි කියන්නේ හැබැයි තමන්ට දවසේ පැය 24 තුළ කොයි වෙලාවේ හෝ තමන්ගේ හිතට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් වෙන වෙලාවේ මේ මෛත්‍රී පරම මෛත්‍රී ආර්ය මෛත්‍රී නොවැඩුවොත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. එන්නේ ඒ වෙලාවේ පමණක් වඩන්න තේරුම් ගත්තොත් ඒක තමයි නියම ආනපාන සති සමාධිය බව උදුරා දමන්නට උපකාරක බුද්ධ භාවනාව.
සෝවන් ඵල ලාභියෙකුට වුවද යම් අපහොතකදී රාග ද්වේෂ මෝහ සිටිවිද ඇතිවිය හැකි නේද?
ඔව්, සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට තාම එක කොටසක් විතරයි දසනේන පහතබ්බා විතරයි කරලා තියෙන්නේ. දැක්ම දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති තත්වයට පත් වුණා පමණයි. ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට එහෙමනම් අර සකදාගාමී මාර්ගයෙන් අනාගාමී මාර්ගයෙන් අරහත් මාර්ගයෙන් අයින් කරගන්න තියෙනේ අයින් කර ගැනීම තමයි ඊට පස්සේ කරන්න තියෙන තව මාර්ගාංග තුනක් තියෙනවා. ඉතින් ඒක නිසා අර සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට වෙලා තියෙන්නේ නියත සම්බෝධි පරායනෙන් මේ පුද්ගලයා සතර අපා දුකෙන් මිදී නිදහස් වූ සම්මාදිට්ඨියට පත් වූ චතුරාර්ය සත්‍ය අහ කරගත්ත අර සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස පමණක් සංයෝජන තුනක් පමණක් ඉවත් කරගත්ත ප්‍රහාණය කරගත්ත පුද්ගලයෙක් මිසක් තාම තියෙනවා කාමරාග පටික රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්‍යා මේවා තියෙනවා. මේවා ඉවත් කිරීම කරන්න පුළුවන් වෙන්නේ ඊගාව සකදාගාමී මාර්ගයෙන් ඕලාරික කාමරාග පටික, ඒ වගේම අනාගාමී මාර්ගයෙන් කාමරාග පටික සහ මුලින්ම ඒ වගේම අරහන්ත මාර්ගයේදී රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්‍යා සහ මුලින් ඉවත් කරන්න. ඉතින් ඒක නිසා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයෙක් තාම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනවා. හැබැයි ඒ පුද්ගලයා තුළ තව බලයක් ශක්තියක් ඒ පුද්ගලයාගේ ශක්තියට වැඩි බලයක් ඒ පුද්ගලයා තුළ ධර්මතාවයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ඒ පුද්ගලයාව ධර්මයෙන් ආරක්ෂා කරනවා, ධර්මතාවයෙන් ආරක්ෂා කරනවා, ධම්මානුධම්ම පටිපදාවෙන් ආරක්ෂා කරනවා සතර අපාගත වීමෙන්. සතර අපාගත වෙන කිසිම පාප කර්මයක් ඒ පුද්ගලයා තුළ අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන නියාම ධර්මයෙන් සිදුවෙන්නේ නැහැ. එහෙම දෙයක් සිදුවෙන්න යනවා නම් ඒ පුද්ගලයාව ධර්මතාවයෙන්ම කොයි ආකාරයෙන් හරි බලවේගයකින් ඒ පුද්ගලයාව මුදවා නිදහස් කරන දෙයක් සිද්ධ වෙනවා. එනිසා සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට තමන්ගේ දැනුම දැක්මට වඩා බලයක් ධර්මතාවය තුළින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළින් අර ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියන එකේ තේරුම මේකයි. නැතුව මේ ඔය අද කරන පද පරමාර්ථය නෙමෙයි මේක තියෙන්නේ, ඊට වඩා හුඟක් ගැඹුරු අර්ථයක්. සම්‍යක්
දෘෂ්ටික දේවිවරු මනුෂ්‍ය ලෝකේ ඉපදෙනවා.
ඔව්, ජාත සෝතාපට්ටි ඵලයට පත් වූ දෙවිවරු උපදින්නේ සම්‍යක් දෘෂ්ටික දේවතාවල. නමුත් ඒ සම්‍යක් දෘෂ්ටික දේවතාවෝ ඉදිරි මඟඵල අවශ්‍යතාවයන් අනුව හෝ තවත් හේතු කීපයක් නිසා හෝ මේ බුද්ධ ශාසනය අඛණ්ඩව අජින්නව පවත්වා ගැනීමට හෝ ඒ සම්‍යක් දෘෂ්ටික දේවතාවලු අර නියම කාලයේ බලලා මව් කුසේකට ඇවිල්ලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා මේ අජින්නව අකණ්ඩව මේ ශාසනය පවත්වාගෙන යන්න උපකාර වෙන උදව් වෙන ආකාරයක් ඒකත් ධර්මතාවයක් නියගත් නියාම ධර්මයක් එහෙම එකක් තියෙනවා. දැන් ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ කාලේ බොහෝ මිනිසු ගිහියෝ වෙන්න පුළුවන් පැවිදි වෙන්නත් පුළුවන් සෝතාපට්ටි ඵලයට පත් වුණා. සෝතාපට්ටි ඵලයට පත් වූ අය සම්‍යක් දෘෂ්ටික දෙවිවරු හැටියට අර දිව්‍ය ලෝකෙක උපදිනවා. ඒ සම්මා දිට්ඨික දෙවිවරුන්ට උපදින්න පුළුවන් දේවතල දෙකක් තියෙනවා. ඒවා චාතුම් මහරජුගේ තුසිතේ මේ වගේ තැනක ඉපදිලා නිතරම ඒගොල්ලෝ බලන්නේ මේ බුද්ධ ශාසනය දිගින් දිගටම පවත්වාගෙන යන්න කොයි වෙලාවෙ හෝ අර මගඵලලාභී කෙනෙක් නැති වෙන අවස්ථාවක් තියෙනවා නම් ඒ සම්මා දිට්ඨික දේවතාව තමන්ගේ ශක්තිය ඒ බලයේ උපයෝගී කරගෙන ඒ ජාතිසෝතාපන්න තත්වයෙන් මෞකුසක ඉපිදිලා අර අජින්න අකණ්ඩව බුද්ධ ශාසනය මගඵලලාභී පරම්පරාවක් හැටියට පවත්වාගෙන යන්න උපදිනවා. ඉපදිලා එය අර අජින්න අකණ්ඩව සමහරට දේශනා කරන්න බැරි වුණත් ඒ විදිහට එනවා. යම් කිසි කෙනෙකුට සිව්පිලිසිම් ව්‍යාපත්ලා ශක්තියක් තියෙනවා නම් එතෙන්දී අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව දේශනා කරලා අනිකුත් ලෝකයාටත් මේ ධර්මය මතු කරලා විවෘත කරලා දහම් මැස පහදා ගන්නට උපකාරක ආකාරයට ධර්මය දේශනා කරන්නත් කටයුතු කරනවා.
පුරුද්දක් ලෙස නිතරම එන යාචකීන්ට දෙන දේවල් නිසා වෙන විපාකේ අපට බලපාන්නේ කෙසේද? පුරුද්දක් ලෙස නිතරම එන යාචකීන්ට දෙන දේවල් නිසා වෙන විපාකය අපට බලපාන්නේ කෙසේද?
දෙආකාරයකින් බලපානවා. අපි හිතමු යාචකයෙකුට රුපියල් 10ක් දෙනවා. දැන් මේකේ තියෙන්නේ පුරුද්දක් නිසා එනවා කියලා. පුරුද්ද නිසා ආවත් අපේ හිත පිරිසිදු නම් ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ හැටියට අනාලයෝ එකට නොඇලෙනවා. දැන් අපි ඇලෙනවා නම් බලනවා මේ රුපියල් 10 අරගෙන එම්නිය මොනවද කරන්නේ? කසිප්පු වුණාද මොකද කියලා. එහෙම වුණා නම් අපේ හිතේ පිරිසිදු බවක් ඇතුව නෙමේ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ නැහැ. ඒ වගේම අපි අපේ හිතේ ඇති වූ අර අනුකම්පාවක් නිසා ඒ පුද්ගලයාට සමහර විට අපහසුාවක් අමාරුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ පුද්ගලයා යාචකෙක් හැටියට ඉල්ලනවා. දැන් පිඬුසිඟා වඩින මේ යෝගාවචරයෙකුත් පුරුද්දක් හැටියට දිගටම එනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපේ තුන්සිත පහදාගෙන අපි ඒ යාචකයාට ඒ පිඬුසිඟා වඩින කෙනෙකුට හෝ යාචකයෙකුට හෝ යමක් දෙනවා නම් අපේ සිතේ පිරිසිදු බවෙන් අපිට ඒකෙන් යහපතක් වෙනවා. අපේ හිතේ පිරිසිදු බවක් නැත්නම් ඒක කිසිසේත්ම කාටවත් යහපතක් වෙන්නේ නැහැ. අර ඉංගන්නට රුපියල් 10 දුන්නට ඒකෙන් තමන්ට හෝ අනුන්ට යහපතක් වෙන්නේ නැහැ. ඉංගන්නටත් නැහැ තමන්ටත් නෑ. තමන්ගේ හිත අපිරිසිදුනා. ඉතින් ඒක නිසා තුන් සිත පහදාගෙන දෙන්න පුළුවන් නම් රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර එතෙන් තමන්ටත් යහපත් ඒක ලබන පුද්ගලයාටත් යහපත්. ඒ අනුව කාටවත් අජත්තාව බහිද්ධාව අජත්ත බහිද්ධාව ඒ ක්‍රියාව වරදක් වෙන්නේ නැහැ.
කිසියම් පුද්ගලයෙකුගේ දුක සැප තීරණය වන්නේ ඔහු විසින් සිදු කරන ලබන පව්පින් අනුව
නෑ. පව්පින් අනුව නෙමෙයි හේතුඵලයන්. මේක වැරදි. ඒ පව්පින් කියන එක වැරදි සම්පූර්ණයෙන්. හේතුඵල කිව්වහම ඊට වැඩිය හුඟා දේවල් තව අයිති වෙනවා. හේතුඵල වලට කුසල අකුසලුත් පව්පිනුත් අයිති වෙනවා. මේ තව හුඟක් දේවල් මේකට අයිති වෙනවා. ඒ නිසා මේකේ තියෙනවා පဋාණ ප්‍රකරණේ කරුණු 16ක් සූවිසි පဋාණ ප්‍රකරණේ කරුණු 24ක් තියෙනවා. 24ෙන් 16ක් අර හේතුඵල හැටියටත් ඒ හේතුඵල වලින් මිදී නිදාසීම හැටියට අටකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ හේතුඵල ධර්මයට බහගලපා වැළීම කියන්නේ තමන් කරන හේතුව. යහපත් නම් පිරිසිදු නම් ඒක තමන්ටත් යහපත් නම් අනුන්ටත් යහපත් නම් ඒක ප්‍රතිඵලය තමන්ටත් යහපත් විශ්වයට නම් විශ්වයටත් යහපත් නම් ඒක කළ යුතුයි. ඒක නොකළොත් ඒක වැරදි. ඒ වගේම Tamanḍō anuṇḍō ayahapatak wenawana ඒක අත්තර මිදි ඉන්දියාසිය යුතුයි. ඒක තමයි හේතුඵල ධර්මයෙන් පින්පව් නෙමේ නිවනට උපකාර වෙන්නේ හේතුඵල.
අනිත්‍යය කරනු ලබන පරම මෛත්‍රී භාවනාවෙන් සකස් සිදුවන්නේ කෙසේ?
දැන් පරම මෛත්‍රී භාවනාවක් කිරීමෙන් විශ්වය පිරිසිදු වෙනවද නැද්ද? ආපෝ තේජෝ ආයෝ පඨවි හතර මහා භූතයන් පිරිසිදු වෙනවද නැද්ද? ඒ පිරිසිදු වීමෙන් මේ ජීවත් වෙන දිත්තාවා අදිත්තාවා සියලුම සියුම් ශරීර ඇති අපිට නොපෙනෙන සත්වයන්ටත් පේන සත්වයන්ටත් සියලු සත්වයන්ටත් ගහකොළවලටත් ප්‍රාණීන්ටත් සියලු දෙනාට යහපත් තමන් විශ්වයට මෛත්‍රී කිරණ සුදු කිරණ ශක්තියක් නිකුත් කරනවා. කළු කිරණ ශක්තියක් නිකුත් කරනවා නම් ඒ සියලු දෙනාටත් තමන්ටත් අයහපත්. මේ දෙපැත්ත දෙක තේරුම් ගත යුතුයි පිරිසිදු. ඉතින් ඒක නිසා පරමෛත්‍රිය ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් අර විශ්වයට තමන්ට යහපතක් සිතක් ශාන්තියක් සහනයක් ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන තත්ත්වය පත් කරන්න අර පතුරු ආහාරින්න සත්‍ය ක්‍රියාවක් පතුරු ආහාරින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පරමෛත්‍රිය ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය තේරුම් නොගත්ත කෙනෙකුට.
කායේන වාචා චිත්තේන ගාථාවේ සිංහල අනුවාදයේ සඳහන් කොට ඇත්තේ ක්‍රියාවෙන් වචනයෙන් සිතුවිල්ලෙන් තමා අතින් වරදක් සිදු වූයේ නම් තථාගතයන් වහන්සේගේ සමාවායදී අයදී යුතු බවයි. මේ නිවැරදි.
දැන් මෙහෙමයි. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කමමේ බන්තේ බූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කමමේ ධම්ම සම්දිත්තික අකාලික. මේක දෙවෙනි එක අපි ගම්මුකෝ. පුද්ගලයෙක්ද නෑ බලවත්ම. දැන් අපි ඔය අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ උතුම් වචන තුන අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වොත් මොකද කරලා තියෙන්නේ? ඔය කියන කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං කරලා තියෙනවා ධර්මයට. මොකද කරලා තියෙන්නේ? ධර්මය විකෘති කරලා වෙනස් කරලා අර බුද්ධ භාෂිතේ ලපිටේ අලපිටේ කළා. ඉතින් එහෙම නිසා යම් හිතෙන් කයෙන් වචනයෙන් නොදැන හෝ දැන යම් කිසි කෙනෙක් ධර්මයට උතුම් ලෞතරා බුදු පියාණන් වහන්සේට ආර්යයන් වහන්සේලාට ආර්ය මාර්ගය යන උත්තමයන්ට මේ තුන් කොටසටම තමන්ගේ හිතෙන් කයෙන් වචනයෙන් අතීතයේදී කවද හෝ කොතනකදී හෝ කොහොම හෝ මේ හිතෙන් කයෙන් වචනයෙන් වරද පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් කරලා තියෙනවා නම් නොකරන නම් මේ විදිහට අද ඉන්න බෑ. ඒ නිසා සිදු වෙලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම මේ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කම්ම මේ ධම්ම අච්චයන් කම්ම මේ බුද්ධ අච්චයන් කම්ම මේ සංඝ තුනෙන්ම කමා කරගන්න ඕන. කමා කරගත්තට පස්සේ තමන්ගේ හිත පිරිසිදු වෙනවා. හැබැයි මේ කමා කර ගැනීම ඔයිට වැඩිය හුඟක් ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ වරද හැටියට තේරුම් අරගෙන තමන් අතින් වරදක් වූ බව මින්මතුවට ඒ වරද නැවත නැවත යලි යලි නොකරනා බවටත් සපත කර ගැනීමක් සපත වීමක් මෙතන තියෙනවා. අච්ඡංකම මේ බන්තේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ බුද්ධ වාචිතේ මේ කියන දේ මේ කමා කර ගැනීම නිකන් වචන ටික ගිරව් වගේ උදේ ආවස කිව්වයි කියලා තේරුමක් නෑ, හරයක් නෑ, අර්ථයක් නෑ. විදමාත්‍යගේ බේත් සීට්ටුව කියවනා වගේ තමයි බේත හදාගෙන බිව්වේ නැත්නම් කමා කරගත්තේ නැත්නම් ඒකෙන් හරයක් වෙන්නේ නෑ, ප්‍රතිඵලයක් වෙන්නේ නෑ.
නියතිය ඥාතින්ද ගෙදදී ඉන්දීමේ ඒ අය අප විසින් යන අඬගසා ගැනීමක් වෙනවා
නෑ. මේක බොහෝම වැරදි විදිහට අද මේ අර්ථ ගන්නනවා. අපි මේ තමන්ගේ මිය පරලොව ගිය ඥාතීන්ට පරදත් වූ ජීවීන්ට කැපකොට ඒ අයව මුදවා නිදහස් කිරීමට පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කළ යුතුයි. ඒ මිසක් ආයි අල්ලගන්න උපාදානය කරගන්න අයිති කරගන්න නෙමේ. ඒ අයට දැන් කියල තියන්නේ බුදුහාමුදුරුවෝ උන්න මේ උදකංවට්ටන් ඒවමව ඉතෝදින්නම් පේතානං උපකප්පති. උපකප්පති කියන්නේ කැපකොට ඒ අයව මුදවා නිදහස් කිරීමට අපේ පිරිසිදු සිතක් ඇති කරගෙන පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කරන. ඒ අය අසරණ තත්ත්වයකට පත් වෙලා අනුන් දෙන පිනෙන් යැපෙන තත්ත්වය තමා පරදත්තූප ජීවි. එනිසා ඒ අනුන් දෙන පිනෙන් යැපෙන තත්ත්වයට පත් වූ ඒ පරදත්තූප ජීවීන්ට අපි පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, කැපකොට පින් දිය යුතුයි. ඒ අයව මුදවා නිදහස් කිරීමේ එකම පිරිසිදු චේතනාවෙන් පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කර යුතුයි. ඒ අය අපිට මේ අතීතයේ ආත්මවල අපිට අම්මා වූ, තාත්තා වූ, සාම්පුරුෂය භාර්යාව වූ, දුව වූ, ආච්චි වූ, සීයා වූ, මේ වගේ ළඟම ඥාතීන් තමයි මේ පින් ගන්න, පින් පවරන්න මේ ඕන පින් ගන්න එන්නේ. ඉතින් ඒ නිසා ඒ අය දැන් අසරණ තත්ත්වයට පත් වෙලා ඒ අය අපෙන් පින් බලාපොරොත්තු වෙන. තිරෝකුඩ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා එයට වෙන රස්සාවක් නැහැ, වෙන වැඩ කරන්න නැහැ, උයන් වතුවන්න නැහැ, කෙට්ට වතුවන්න නැහැ, හරක් බලන්න නැහැ. ඒ අයගේ එකම වැඩේ ඒකායන අර තමන්ගේ අර අතීතයේ කවද හෝ දුව වූ, පුතා වූ කෙනෙක් අද මනුස්සයෙක් වෙලා පින්කමක් කරනවා. ඒ පින්කමෙන් තමන්ව මුදවා නිදහස් කරයි කියන පිරිසිදු චේතනාවෙන් එය නොයිවසිල්ලෙන් පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඇහිල්ලා ඉන්නවා ඉවෙන්. එනිසා ඒ අයට තියෙන ඉවක්. ඉතින් ඒ නිසා ඒ අයට කැපකොට පින් දී පින් පවරා ඒ අයව මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවක් ඇතුවම අපි ඒ අයට පින් අනුමෝදන් කළ යුතුයි, පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි. ඒ අනුව ඒ අයට පුළුවන් ඒ අසරණ තත්ත්වයෙන් මුදවා නිදහස් කරන්න අපේ පින් අනුමෝදනාවේ ශක්තිය පිරිසිදු වූ තරමට. අපිරිසිදු සිතකින් පින් දීලා කැපකොට මුදවා නිදහස් කරන්න බෑ. එනිසා රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් ඒ පින් අනුමෝදන් කරන අවස්ථාවේ තමන් තුළ තිබිය යුතුයි. ඒක නැත්නම් පින් අනුමෝදන් කරන්න පුළුවන් කමක් නැහැ. මේකට තව පැයක් විතර කරුණු කාරණා කියන්න ඕන. මේකේ හුඟක් වැරදි විදිහකට තමයි අද බුද්ධාගමේ මේ කටයුත්ත කෙරෙන්නේ. එනිසා ආගමේ කිසිම ආකාරයක අර පරදත්තූප ජීවීන්ට කැපකොට පින් අනුමෝදන් කරලා ඒ අයව මුදවා නිදහස් කිරීමක් සිදු වෙන්නෙම නැහැ. එනිසා අද කරන මේ ක්‍රියාවලිය කිසිසේත්ම බුද්ධ ධර්මයට ගැලපෙන්නේ නැහැ. හැබැයි ආගමකට ඒක ගැලපෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන. දැන් ඔය කාගෙත් ගෙවල් වල දාන පින්කම් තියෙනවා 7 දවසේ, 3 මාසේ, මේ වගේ අවුරුද්දේ තමන්ගේ කවුරු හරි මිය පරලෝ ගියා. මේ වගේ දවසක අර හාමුදුරුවෝ ඇවිල්ලා ඔය ගාථාවනුත් කියලා ඊට පස්සේ හෝ ඉස්සෙල්ලා හෝ පින් වාක්‍යයකුත් කියනවා. මේ පින් වාක්‍ය තමයි ඒගොල්ලන්ගේ පළවෙනි වාක්‍ය. අනේ මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගත්තා. ඒ පින්කම නිසා මේ පින්වතුන්ට අර සුමනා මල්ලිකා, නන්දා, විසාකාමෙන් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත් ලැබ මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් දෙව් මිනිස් සැප කෙළවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා පින් වාක්‍යයක් දෙසා බානවද නැද්ද? ඕකෙන් අර පරදත්තූප ජීවීන්ට පින් ලැබුණද නැද්ද? ශේෂයක්වත් පින් ලැබුණෙත් නැහැ. තමන්ගේ හිතේ රාගයක් සහ මෝහයක් ඇති වුණා. අර දෙව් මිනිස් සැප ලැබීමේ ආශාවක්, මෝහයක් මුරුංගත් එල්ලුවා. ඉතින් ඕක ආගමේ කරන වැරදි දෙයක්. මේ බුද්ධ ධර්මයේ තිරෝකුඩ සූත්‍රයේ නිවැරදිව කියලා තේරුම් ගත්ත කෙනෙක් කිසිසේත්ම මේ වගේ දෙයක් කරන්න සුදුසු නැති බව දැන් මනසක් තියෙන හැටියට දැන් ධර්මයේ විවෘත වෙලා තියෙන අවස්ථාවේ කවුරුත් තේරුම් ගන්න ඕනේ. අපිත් අනුකම්පාවෙන් ඔය කියන ඔය සම්මත සම්ප්‍රදායික මේ අපේ බුද්ධාගමේ ඉන්න සියලු හාමුදුරන්ටත් අපි මේක තේරුම් ගන්න පුළුවන් විදියටයි මේ කියන්නේ. මේක වෙනස් කරගන්න ඕන. මේක වෙනස් කරොත් තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්. තමන්ටත් අත්ථතාපන පාපයක්, පරත්ථතාපන පාපයක් වෙනවා මේක වෙනස් නොකර ඔය විදියට වැරදිදී දිගින් දිගටම කරන්න ගියොත්. එනිසා අර දායකයාව සතුටටපත් කිරීමේ පොළොන්නර යුගයෙන් පැවතාගෙන ආපු වැරදි දෙයක් තමයි ඔය පින් වාක්‍යයක් දිසා බාලා දායකයාගේ දානීය නැවත නැවත ලබා ගැනීමේ සිව්පසේ ලබා ගැනීමේ චේතනාවක් ඇතුව දායකයාටම පින් පැවැරීමේ ක්‍රමයක් පසුකාලික මහා සාංගික නිකායේ එහෙම නැත්නම් ඔය මේ මේ ඉන්දියාවෙන් ආපු මහායාන ආගමක සංකල්පයක් නිසා ආපු දෙයක් නිසා බුද්ධ දේශනාවට ආපු චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ අශේෂ විරාගෝ නිරෝධෝ මේක ඇත්තේ නෑ. තිරෝගුද්ධ සූත්‍රයේ කියපු අට ධර්ම නිරුක්ති එකක්වත් ඔය ප්‍රායෝගික සම්ප්‍රදායික ඔය ක්‍රමයක ඇත්තේ නෑ. එනිසා මේක වෙනස් කරන්නට කාලය දැන් ඇවිල්ලා තියෙනවා. කවුරුත් ධර්මය තේරුම් ගත්තොත් මේක වෙනස් කරලා කාටත් යහපතක් ඇති කරන්න පුළුවන් කමක් තියෙනවා. භූත කියන්නේ බිහි වූ, බිහි වෙන්නට. ඒ කියන්නේ දැන් උපන් නූපන් දෙන දෙකොටසටම කියනවා භූත කියලා. සම්භූතං භූතාව සම්භවේසීවා කියලා කිව්වා. ඒ නිසා උපදින්නට ඉන්න, ඒ කියන්නේ කාලං කරෝති කියන කෙලෙස් පොඩිය කරගහගෙන යන අන්තර්භවික ගන්ධබ්බ තත්වයට කියනවා සම්භූතං කියලා. උපදුනායට කියනවා භූතාවා කියලා. එනිසා බිහි වූ, බිහිවෙන්නට ඉන්න කෙලෙස් පොඩියක් කරගාගෙන ඉන්න සියලු දෙනාට භූත කියලා
කියනවා.
ඒක අර පරපටිබද්ධාමේ ජීවිකාතී කියලා කියනවනේ. ඔන්න ඕක ඔය වැරදියට තේරුම් ගැනීමක්. ඉතින් ඒක නිසා මේක මේ අර පරපටිබද්ධා පටියකින් බැඳීමක් වෙන්නේ නෑ. මේක තමන්ගේ ආරක්ෂාවට තමන් පටිතද කරගන්න ඕනකම තියෙනවා. ඉතින් ඒක නිසා බැරිලාවත් ඇක්සිඩෙන්ට් එකක් වුණා නම් එහෙම ඔය නීතිය කැඩුවයි කියලා වැඩක් වෙන්නේ නෑ.
ත්‍රිපිටක පොත් වහන්සේලා පරිහරණය කරන විට හරි ත්‍රිපිටක පොත් වහන්සේලා තෝරා ගන්නේ කෙසේ?
දැන් ත්‍රිපිටකය කියන එක දෙකක් නෑ, එකයි තියෙන්නේ. ත්‍රිපිටකය කිව්වේ බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන ප්‍රකරණ පොත් ටික සහ අර දීඝනිකාය, මජ්ඣිමනිකාය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය කියන හතර තමා ත්‍රිපිටකය කියලා බුදුහාමුදුරුව පර්යාප්ති ධර්මය කියලා විග්‍රහ කළේ. නමුත් අද වෙනකොට මේ ත්‍රිපිටක පොත් පස්සේ කාලෙක නොයෙකුත් ආකාරයට වෙනස් කරලා, විකෘති කරලා, ලියලා ඒ ඒ අයට ඕන වචන දාලා වෙනස් කරලා තියෙනවා. අපේ මේ සිංහල හාමුදුරුවරු බුදුහාමුදුරුව පිරිනිවන් පෑව දවසේ ඉඳලා අවුරුදු 456ක් කටවචනයෙන් වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට මේ ත්‍රිපිටක ධර්මය, සූත්‍ර, විනය, අභිධර්ම බාණකවරු තුන් කොටසක් හැටියට පවත්වාගෙන ආවා. ඊට පස්සේ බැමිණි ඉතිහාසයක් ආවාම වළගම්බා රජුගේ කාලේ මේ නැගෙනහිර, රුහුණ, රජරට සියලු තැන්වල ලොකු විනාශයක් ආවා. ජලය නැතුව, වැස්ස නැතුව බැමිණි ඉතිහාසය. එනිසා මහවැලි ගඟ හිඳුණා. වැටකීය ගස්වල ඉස්මබීල තමයි ජීවත් වුණේ. නමුත් රට මැද කෑගල්ල වගේ ප්‍රදේශවල ජලය තිබුණා, උල්පත් තිබුණා, වතුර තිබුණා. ඒගොමන කෑගල්ලේ මාතුල අලුනෙන්ට රැස් වූ මේ බාණකවරු තුංගල්ලම එකතු වෙලා මේක ලේඛනගත කළා ත්‍රිපිටක ධර්මය හැටියට. ඒ ලේඛනගත කරපු පුස්කල පොත්වල සිංහල අකුරෙන් මාගදී භාෂාව සිංහල පංගිණෙන් සිංහල හාමුදුරුවරු ලියලා පවත්වාගෙන ආවා. ඒ තල්පත්වල ලියමින් දිගටම, දිගින් දිගටම පවත්වාගෙන ආවා. මේක තමා අර මාතුල අලුලෙනේ තිබුණු ත්‍රිපිටක පොත් 54 පුස්කොළ පොත් 54. මේ පුස්කොළ පොත් සියල්ලම අර ජෝර්ජ් ටර්න කියන සුද්දා කෑගල්ල හිටිය උපතිසාපතිතුමා එංගලන්තෙට නැව්වල පටවගෙන ගෙනහිල්ලා අද වන විට එංගලන්තේ ලන්ඩන් කෞතුකාගාරයේ ලංකා සිලෝන් රූම් කියන එකේ දැනටත් තැන්පත් කරලා තියෙනවා. දැන් නම් ඒවා මයික්‍රෝ ෆිල්ම් කරලා සංරක්ෂණය කළා හදලා තියෙනවා. මේවා වරින් වර 1804 ඔය 64 පස්සේ නොයෙකුත් අර 1940 ගණන් වල 50 ගණන් වල ලංකාණ්ඩුවෙන් ඉල්ලුවා එංගලන්තින්, නමුත් ලැබුණේ නැහැ. ඔය 1954 මේ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයක්, එහෙම නැත්නම් පරිවර්තක මණ්ඩලයක් පත් කළාම ඒගොල්ලන්ට මේ මුල් ත්‍රිපිටක පොත් ලැබුණේ නැහැ. අර සිංහල අකුරෙන් සිංහල ආම්ද්‍රුව සිංහල තල්පත්වල ලියපු ඒවා එංගලන්ත කෞතුකාගාරේ තමයි තිබුණේ. ඒගොල්ලන්ට මේවා ලැබුණේ නැහැ. ඒ වෙනුවට දැන් ඔය සිංහල ඔය නදිමාලෙන් ගහපු ඔය අමරේවා මද්දු මහත්තයා නදිමාලට මේ බාර දුන්න විකුණුව මේ පොත්වල තියෙන්නේ මේ ලියලා තියෙන ත්‍රිපිටකය අර මුල් ත්‍රිපිටක පොත්වල තිබුණු අර නිවැරදි මාගදී බහම්පද සටහන් වෙච්ච ඒවා නෙමෙයි. මේවට දැන් ඔය ත්‍රිපිටකේ සංඥාපනය තියෙනවා. හොඳට ඕන කෙනෙකුට පොතක් අරගෙන කියවලා බලන්න පුළුවන්. මේවා තියෙන්නේ බුරුම රටේදී ලියපු බුරුම අකුරෙන් ලියපු අර ත්‍රිපිටක බුරුම පොතක් පරිවර්තනය කරලා ලබාගත් දේවල් සහ විසුද්ධි මාර්ගය සහ තාලපත්ත තල්පොත්වල ලියපු පස්සේ අටුවාවල සඳහන් දේවල් කියන දෙක කොටස් දෙක අරගෙන මේ තල්පොත් තිබුණ පැල්මඩුල්ල විහාරයකත් අම්බලංගොඩ විහාරයකත් මාතල කිට්ටුව මාතර කිට්ටුව විහාරයකත් තිබුණු පැරණි විහාරවල තිබුණු තල්පත්වල ලියපු විසුද්ධි මාර්ගයටත් අදාළ වූ දේවල් එකතු කළා තමයි ඔය 1954 ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය ඔය අද තියෙන ත්‍රිපිටකය සම්පාදනය කළේ. නමුත් නිවැරදි ත්‍රිපිටකය දැන් අද වෙනකොට සිංහල අකුරෙන් ලියපු මාගදී ශබ්ද සංඥා සහිත මේ මයික්‍රෝ ෆිල්ම් කරපු දේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඕන කෙනෙකුට දැන් අද යම් අවසරයක් ඇතුව කියවන්න බලන්න සංසන්දනය කරන්න පුළුවන්. මේක තේරුම් ගත්තොත් පේනවා කොච්චර දුරට ඒ මුල් ත්‍රිපිටකය බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් වනපොත් කරගෙන කටපාඩම් කරගෙන ආපු ත්‍රිපිටකයත් දැන් අද මේ ලියලා තියෙන ත්‍රිපිටකයත් කොයි තරම් දුරට වෙනස්කම් තියෙනවද කියන එක හොඳට පැහැදිලිව දැන් තේරුම් ගන්න පුළුවන්. මේ නවීන යුගයේ මේ ඉන්ටර්නෙට් තියෙන නිසා ඕනම එකක් ඕනම මිනිහෙකුට සංසන්දනය කරලා බලන්න හැකියාවක් ශක්තියක් තියෙනවා. දැන් අද උගත්තු කියන්නේ ඒකයි. මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ ධර්මයේ විකෘති කරන්න දැන් බෑ. කීයටවත් ඔය අටුවාකාරයෝ පස්සේ කාලෙක ඔය ත්‍රිපිටක සංවාදක මණ්ඩලය කරපු වෙනස්කම් සියලු දේ අද විවෘතයි. ඕන කෙනෙකුට ඕන උගත්තුකට මේක බලන්න පුළුවන්. නමුත් තාමත් අර අන්ධයින්සේ ඕවා දිහා බලන්නේ නැතුව ඕව පරිශීලනය කරන්නේ නැතුව අර පරිවර්තනයම අර නිච්ච කරගෙන ඒවාම උගන්නමින් තවත් මිනිසුන්ව බ්‍රේන් වොෂ් කරන්න දරුවන්ව ළමයින්ව පිරිවෙන්වල කුඩා හාමුදුරුවන්ව සාමනේ හාමුදුරුවන්ව ඒ වගේම විශ්වවිද්‍යාලවල උගන්වන අයත් මේවා අන්ධයින්සේ තාමත් උගන්වනවා කියා දෙනවා. මේවා වැරදි දේවල්. ඇයි මේ ඇත්ත සත්‍ය පරම සත්‍ය මෙතෙක් විවෘත වෙලා තියෙන වෙලාවේ ඇස් ඇරලා බලලා මේවා තේරුම්ගෙන මේවා වෙනස් කරගන්න ඇත්ත පරම සත්‍ය විවෘත කරගන්න ඇයි කටයුතු නොකරන්නේ කියන එකයි මේක දැනගන්න ඕන.
බාහිර වස්තුවක් ලස්සන හෝ අවලස්සනයෙන් ප්‍රකාශ කිරීමේදී මැනීම ඇති වේදකය මෝහය සමග පහදා
දෙනවා. ඔව් ඒක මැනීමක් තියෙනවාමයි. දැන් අර දූරියන් ගැටිය බාහිර වස්තුවන්නේ. ඒක මැන්නේ නැත්නම් ඕක ප්‍රියයි රසයි සුවඳයි කියලා එක්ක අර ගඳයි අප්‍රියයි අමිහිරි වමනයන්තරම කියලා මේ මනිනවා. මේ මනින්නේ කවුද? පුද්ගලයා. කාගේ මිම්මක් පාවිච්චි කළාද මනින්නේ? තමන් නිච්ච කරගත්ත ඉච්ච පාවිච්චි කළා. ප්‍රිය අප්‍රිය. මේකයි තේරුම් ගත යුත්තේ. මේක වෙනස් කර ගන්න තාක්කල් පරිඥාතම් පරිඥය පරිඥාතන්ති වෙන්න බෑ. පහතබ්බංච පහීනම් පහියාතන්ති වෙන්න බෑ. භාවිතබ්බංච භාවිතං භාවිතාතන්ති වෙන්න බෑ. සච්චිකාතබ්බංච සච්චින් කරෝති කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙන්නේ බාධකය මේ වැරදි මැනීම මානිය මෝහය තියෙන තාක් කල් පමණ. නාම රූප කිව්වහම රූප කිව්වහම ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර උපාදාය රූප හැටියට රූප, නාම කිව්වහම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන කොටස් පහකින් යුක්ත දේවල් තමයි නාම කියන කොටස. ওই දෙකම එක වුණාම තමයි රූප කොටසයි නාම කොටසයි නාම රූප කියලා කිව්වේ.
විඥානයේ යනු ඇතිවීම තුලම නැතිව යන දෙයක් නොවේද?
ඔව් එහෙම දෙයක් තමයි. ඇති වෙනව නැති වෙනව. සමුදය ධම්මා වා වාය ධම්මා. ඒ නිසා උදේ වාය. ඒක අනිවාර්යයෙන්ම විඥාන ශක්තියෙන් යමක් හදාගත්තා නම් සකස් කරගත්තා නම් සංකාරයක් හැටියට සංචේතනාවක් හැටියට ඒක නියත ධර්මතාවය තමයි වාය ධම්මා. ඒක සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. ඒක නවත්තන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. කිසි జగතෙක් නැහැ. ඒක ඒ ධර්මතාවයේ විඥානේ ඇති වෙන වේගයක්. ඒ වේගය එතනම නැති වෙනවා.
එහෙත් සතර ආහාර වර්ග ගැන පැහැදිලි කිරීමේදී විඥාන ආහාර තැන්පත් වීමක් ගැන තැවසේ.
නැහැ. ඒක කියලා නැහැ. දැන් කියලා තියෙන්නේ මේ ආහාර වර්ගය හතරම ආහාර සමුදය විඥාන සමුදය ආහාර නිරෝධෝ විඥාන නිරෝධෝ. මේක තේරුම් නොගෙන ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා සමුදය ධම්මා වාය ධම්මා වෙනවා. සමුදය නුනොත් අර ආහාර සමුදය වෙන්නේ නැහැ. ඒ අනුව ඒක පුද්ගලයාට අර නිරෝධ යම් කිංචි සමුදය ධම්මන් සබ්බන්තං නිරෝධ ධම්මන් කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉන්න අනිවාර්යෙන් ඉන්නවා. අනන්ත අප්‍රමාණ කාලයක් දැන් පසුගිය බුදුවරුන් හත් දෙනාගේ කාලය තුළ සිකී වෙස්සබූ කකුසන්ද කෝනාගම කාශ්‍යප ගෞතම මේ පසුගිය අවසාන බුදුවරුන් හත්නමගේම කාලය තුළ යම් අනාගාමී පුද්ගලෙක් අර රූපී අරූපී ධ්‍යාන ලැබල තිබුණා නම් සුද්ධාවාස වලට යනවා අරහත් තත්වයට පත් වෙන්න බැරි වුණා නම් ඒ අය තාමත් අදත් අර මේකෙන් වෙනස් වෙන්න බැරුව සුද්ධාවාස වල එච්චර දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. හැබැයි කීයටවත් න ආගාමි කීයටවත් ආපහු කොහෙවත් වෙන්නේ නැහැ. ඒ ශක්තිය වේගය තමන් හදාගත්ත දෙයක් අර අරූපී ධ්‍යාන ශක්තිය. ඒ නිසා සුද්ධාවාසයක ඉඳලා එතනින් අරහත් තත්ත්වයට පත් වෙලා ගමන අවසන් කිරීම නියත වශයෙන්ම සිද්ධ වෙනවා. නෑ, අපි ඒක ඇහෙන් දැක්ක රූපයක් වෙන්න පුළුවන්, කනින් ඇහුව ශබ්ද රූපයක් වෙන්න පුළුවන්, නාසයට ගත්ත ගඳ සුවඳ රූපයක් වෙන්න පුළුවන්, දිවට ලැබුණු රස රූපයක් වෙන්න පුළුවන්, කයට ලැබුණු පොට්ටබ්බ පහස රූපයක් වෙන්න පුළුවන්, මනසට ලැබුණු ධම්ම රූපයක් වෙන්න පුළුවන්. රූප කිව්වේ ඒකයි. යන් රූප මේ රූප මේ විතරක් නෙමෙයි, අතීත වර්තමාන අනාගත දුර ළඟ අජ්ජත් බහිද්ද සුකුම සුමුදු කටුක මේ වගේ නොයෙකුත් 108 ආකාර වූ රූප මෙතන තියෙන්න පුළුවන්. මේ රූප නිච්චසේ සුඛසේ ආත්මසේ කවුරු හරි උපාදානය කරගන්නවා නම් විතරයි මේ ගැටලුව මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ රූපය අනිච්චං රූපං අනිච්චං වේදනා අනිච්ච සංඥා අනිච්ච සංකාර අනිච්ච තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේක නිච්ච වෙන්නේ නැහැ, මේකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ අනිච්ච දුක්ඛ අනත්ත ධර්මතාවයේ තේරුම් ගත්ත ධර්මයට නිබ්බිදා වෙනවා, දාපට නිසග්ග වෙනවා, නිවනට උපකාර වන ආකාරයට රූපේ දකින්නවා, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒකයි වෙනස. උග්ගටි තඤ්ඤ. ඒ කියන්නේ දැන් උග්ගටි තඤ්ඤ විපටි තඤ්ඤ නෙය්‍ය පදපරම කියලා පුද්ගලිය හතර දෙනෙකුට හතර කොටසකට බෙදෙනවා. උග්ගටි තඤ්ඤ කියන්නේ ප්‍රඥානුසාරී පුද්ගලයෙක්. විපටි තඤ්ඤ කියන්නේ වීරානුසාරී පුද්ගලයෙක්. නෙය්‍ය කියන්නේ සද්ධානුසාරී පුද්ගලයෙක්. අර පදපරම කියන්නේ ඔය තුනෙන් එකකටවත් නොහැටෙන අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුට කියනවා පදපරම පුද්ගලයා කියලා. ඔය හුඟක් මිනිස්සු අද ඔය පදපරම විදිහට ධර්මයේ කටපාඩම් කරගෙන උපාධි ලබා ගන්නවනේ ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාල වලින් අරවැම්මේ. ඒ අය ඔය උග්ගටිතඤ්ඤ විපත්තඤ්ඤය කියනවා තේරුමක්වත් දන්නේ නැහැ. පදපරම පුද්ගලයෝ හැටියට අර ඉගෙනගත්ත දෙයින් විභාග පාස් කරලා ලබා ගන්න පුද්ගලයෝ. ඉතින් ඒ නිසා මෙතන තියෙන මේ ගැට තුනක් කපන එක, බැමි තුනක් කපන එක. උග්ගටිතඤ්ඤ, ගටි කියන්නේ ගැට, උග්ගටි කියන්නේ මේ ගැටේ දැකලා ගැට එකටම කපන්න පුළුවන් නම් අන්න ප්‍රඥානුසාරී පුද්ගලයා උග්ගටිතඤ්ඤ. ගැටේ දැකලා ගැටේ ලියන්න උත්සාහ කරන පුද්ගලයා වීරයක් අරගෙන විපජිතඤ්ඤ, ගැටේ දැක්කා ගැටේ අත ගගා ඒකෙනුත් යම් සුවයක් ලබනවා නම් අන්නේ පුද්ගලයා ගැටේ දැක්ක ගැටේ ලියන්න ඕන බව දැක්කා. නමුත් ගැටේ ලියන්න තව බැරි අමාරුයි. ඒ පුද්ගලයා නෙයිය කියන තත්ත්වයට පත්කුණු පුද්ගලයා පදපර්ම පුද්ගලයා ගැට කිසි දෙයක් දකින්නෙත් නැහැ. තව තවත් ගැට ගහගන්න තමා කටයුතු කරන්නේ. අර අන්තෝජටා බහිජටා ජටාය ජටිතා බහින්ති, තව තවත් ගැට හදාගන්න පුද්ගලයා තමා පදපර්ම පුද්ගලයා. හොඳයි. ඉතින් වරදක් නෑ. ඒක වරදක් පාපයක් නෑ. හැබැයි නිවනට හොඳක් වෙන්නේ නෑ. ජීවත් වෙලා ඉන්න කාලේ වුණ මේක තේරුම දැනගෙන මේක කරන්න, මේක තියෙන්නේ කරන්න ඕන දෙයක්. මේක තියෙන්නේ බේතක් හදාගෙන බොන්න ඕන දෙයක්. මේක තියෙන්නේ අර භාවිතයට බාසෙයාසි භාවිතයට ගතු දෙයක්. භාවිතයට ගන්න ඕනේ ජීවත් වෙලා ඉන්නකොට මිසක් මැරුණාට පස්සේ ඕක භාවිතයට ගන්න තුන් අර පිටිතක් කිව්වයි කියලා කාටවත් වැඩක් වෙන්නේ නැහැ.
ඔබේ දන් දෙනවා රෝහන් රෝගියෝ සූපත් වේවා කියලා කියනවා. මරණයෙන් පසු ඇස් බඳුබඩු පටක ආදී දන් දෙන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. මේ කුසලයක්.
චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව කාගේ චේතනාවද? අර ලේ දන් දෙන පුද්ගලයා හෝ ඇහැ දන් දෙන පුද්ගලයා හෝ යම් අවයවයක් දන් දෙන පුද්ගලයෙක් තව කෙනෙකුට මේ මම දෙන දේ නිසා ඇස් පෑදේවා යහපතක් වේවා මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නට තව රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන පුද්ගලයෙකුට ඇහැ දන් දුන්නට වැඩක් තියෙනවද? නෑ. ඇහැ පෑදෙන්නේ නෑ. ඉතින් ඒක නිසා මේක චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන එක දැනගෙනම දෙන්න ඕන. එහෙම නැත්නම් ඒක නියම නිවැරදි දානයක් වෙන්නේ නැහැ.
භාවනා කරගෙන ඉන්න යම් අවස්ථාවකදී ගෙදර අවශ්‍ය දෙයක් නැගිටලා යන්න සිදු වෙනවා. ලොකියෝ පවුලයා අතර ද්වේෂය ඇති වෙනවා. මොනවද කරන්නේ?
ඔයක බුදුහාමුදුරන්ගේ භාවනාවක් නෙමෙයි. ඕක අර ප්‍රාණයාම අනාර්ය අරූපී උපනිෂද් ධර්මයේ කියපු අනාර්ය භාවනාවක් මිසක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ කිව්වේ ඕනම වැඩක් කරමින් ඕනම ඉරියව්ව පත්තක අර අලෝකිතේ විලෝකිතේ සම්පජානිතේ සම්පජානකාරී අඩුගානේ වැසිකිලි කැතිකලේ යනකොට හෝ ගතේ තිතේ නිසින්නේ ජාගරිතේ සූත්‍රයේ බාහිතේ තුන්හි භාවේ ඕනම මොහොතක ඕනම ක්‍රියාවක් කරනමින් ආනපාන සති සමාධිය වඩන්න පුළුවන් නම් සක්මන් කරමින් හෝ ගච්ඡන්නවා තිතෝවා සයනුවා නිසින්නවා ඕනම ඉරියව්වක ආනපාන සති සමාධියේ භාවනාවක් හැටියට භාවිතා කරන්න පුළුවන්. ඒක නිවැරදි නියම ප්‍රායෝගික බුද්ධ භාවනාව. අර කියන එක ගල් රූපයක් වගේ ඉටි රූපයක් වගේ ඉඳගෙන ඒක ප්‍රාණයාම අනාර්ය අරූපී අර උපනිෂද් ධර්මයෙන් ගෙනාපු භාවනාවක් මිසක් බුදුහාමුදුරන්ගේ භාවනාවක් නෙමෙයි. මේකෙ දෙකක් තියෙනවා. දෙකේ වෙනස තේරුම් ගන්න
ඕනේ. බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේදී විශාල ප්‍රමාණයක් දෙවියන් මගපල බව සඳහන් වී ඒ සම්බන්ධව පැහැදිලි කර දෙන්න.
ඔව්. ඒ බුදුහාමුදුරු නමක් කල්ප කාලාන්තරයකට පස්සේ බුදු වෙලා ඒ අතීත බුදුවරුන්ගේ කාලවල වල යම් යම් සම්මාදිට්ඨික දේවත්වයට පත් වූ අර දහම් චක්කුන් උදපාදී වූ දහම් මැස පෑදුණු මගඵලලාභී බොහෝ දෙවිදේවතාවු ඉන්නවා බුදු කෙනෙක් බුදු වෙනකම් බලාගෙන. ඒ සියලු දෙනාට මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළාම ඉතිරි මගඵල පූර්ණ කරගෙන නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක තමයි තේරුම. ඒක නිසා ඉවරයි අවසානික හරි. ඔය එක එකක් දෙකක් නෙමේ, මානව කන්ද විතරක් නෙමේ, තව තියෙනවා මේ කුරුණෑගලට එහා අරහන් මොකද්ද අරන් අරන් කැලේ ඒකත් රිටිගල ආකාරයටම. ඒ වගේම තනමල්විල පිටුව තියෙනවා දෙවුරම් බේරක් පරණ නටබු ඒකත් ඒක ආකාරයටම හදපු. ඒ වගේම තවත් මේ නොයෙකුත් තැන්වල නැගිනිහිර පළාතේ ඔය කොසඹෑ නුවර කියන වාකරේ ප්‍රදේශයේ මේ ආකාරයට හදපු ඒ ආකෘතියට හදපු දේවල් එකක් දෙකක් නෙමේ ලංකාවේ බොහෝ තැන්වල දකින්නට පුළුවන්. නමුත් රිටිගල තමයි ඒක පළවෙනි ආරාමේ ඒ ආකෘතියේ ඒ ආකාරයට. තවත් සිටුවරු පස්ස කාලෙක බුදුහාමුදුරන්ටත් බුද්ධ ශ්‍රාවකයන්ටත් හදලා දුන්නු. ඒවා රජවරු සිටුවරු පස්සේ හැදුවා. දැන් චෛත්‍යයක් කවුරු හරි හැදුවාම දැන් ප්‍රේමදාස මහත්තයත් චෛත්‍ය හැදුවා. ඉතින් ඒ වගේ ඒ ආකෘතියට හදනවා. ඉතින් අද වුණත් ඕන කෙනෙකුට හදන්න පුළුවන්. හොඳයි එහෙනම්. ආ ඒකත් අහන්න. ඒක නම් අසත්‍යයක්. ඒක සත්‍යයක් වෙන්න බෑ. එහෙම දෙයක් නෙමෙයි උනේ. මේක මානව කන්ද කියන්නේ මෙහෙණි ආරාම කන්ද. මෙහෙණි ආරාම කන්ද මාතා කන්ද වුණා. අද ඒක මානව කන්ද වුණා. ඉතින් ඒක නිසා එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක මෙහෙණින් ආංශල නිසා සඳහා සකස් කළ ආරාම තමයි මානව කන්ද මාතා කන්ද මෙහෙණි ආරාම කන්ද කියලා කියන්නේ. තවත් එක ප්‍රශ්නයක් තියෙනවාලු හරි. ආ.
තව ජගුරු කුමාරයා උපන්නේ බුදු පියාණන් වහන්සේ ජීවමාන සිටි කාලයේ.
මේක සම්පූර්ණයෙන්ම මහාවංශකාරයා විකෘති කරපු දෙයක්. මහාවංශකාරයාට මේ අභය කියන නම විකෘති කරගන්න එහෙම නැත්නම් තේරුම් ගන්න පුළුවන් කමක් උනේ නැහැ. දැන් අභය කියන්නේ බුදුහාමුදුරන්ගේ සමකාලීනවත් අභය කියලා කෙනෙක් හිටියා. අභය රාජ කුමාර සූත්‍රය, අභය සූත්‍රය, මේ සූත්‍ර තියෙනවා. මේක මහාවංශකාරයා පස්සේ කාලෙක මේ දෙක කලවම් කරගෙන මේ අභය කියන්නේ දුට්ටගාමිනී අභයටත් අභය කිව්වා. එහෙමනම් දැන් මිහිඳු හාමුදුරන්ට පස්සේද දුටුගැමුණු රජුරුව රජ වුණේ ඉස්සෙල්ලද? මිහිඳු හාමුදුරුව ආවට පස්සේද දුටුගැමුණු රජුරුව රජ වුණේ ඉස්සෙල්ලද? ප්‍රශ්නේ අහන්නකො. මහාවංශයේ ඔය කියන අපබ්‍රංශයට අනුව මේ සිසිර මහත්තයත් පොඩ්ඩක් වරද්දගෙන තියෙනවා. ලොකු වරදක් වරද්දගෙන තියෙනවා. මේක තේරුම් ගන්න ඕන. එහෙම වුණොත් මිහිඳු හාමුදුරන්ට පස්සේ බුදුහාමුදුරුව මේ ඒ කියන්නේ දුටුගමුණු රජුරෝ රජ වෙලා තියෙන්නේ බුදුහාමුදුරුව හිටලා තියෙන්නේ වරම් අරගෙන. මේක මහාවංශයේ තියෙනවා. මේ අභය රාජ කුමාර කියලා අභය කියන කුමාරයෙක් විවරණ ගත්තා. මේකයි අරකයි මහාවංශකාරයා පස්සේ දුටුගමුණු රජුරුවන්ව මුරුංගාත්තේ තියන්න එහෙම නැත්නම් අර බෝසත් කුමාරයෙක් බවට පත් කරන්නට කරපු මහාවංශකාරයාගේ විකෘතිය මෙතෙන්දී මහාවංශකාරයා උද්දීපනය කළා. බුද්ධ ධර්මයේ ඉතිහාසයේ සියලු දේ විකෘති කළා. නමුත් අභය රාජ කුමාර සූත්‍රයේ පැහැදිලිව කියනකොට මේකේ වෙනස තේරුම් ගන්න පුළුවන්. හොඳයි එහෙනම් දැන් බුද්ධ පූජාව පූජා කරන්න කවුරුත් අත ගහන්න. සාදුකාරයක් දෙන්න. හොඳයි මේ පින්වතුන් සිහිපත් කරගන්න ඕන. බොහොම ශ්‍රද්ධා සම්පන්නව පිරිසිදු සිටින් ඥාන සම්ප්‍රයුක්තව සකස් කරගත්ත ආ වූ ඒ දානමාන වස්තුන්හි අග්‍ර වූ කොටස පළමු කොටම ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවක් ලෙසින් පිළිවෙල කරලා පිළිගන්වල පූජා කරන්නට යෙදුණා. ඒ අනුව තමන්ගේ හිතේ පිරිසිදු ශක්තියක් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තුන්සිත පහදා ගැනීමක් ඇති වුණා. ඒ වගේම මේ ධර්ම දාන මේ පින්කම නිසා මේ දහම් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ පින්වතුන්ගේ සිත ඉතාමත්ම පිරිසිදුයි. ඒ පිරිසිදු සිතකින් දැන් බුද්ධ පූජාවකුත් පූජා කරලා තවදුරටත් සිත පිරිසිදු කරගත්තා. මේ පිරිසිදු කරගත්ත අවස්ථාවේදී අපිට පුළුවන්කම තියෙනවා පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට, අර චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ අස් කියන තත්වයට මේ කරගත්ත පින්කම කුසලයක් බවට පරිවර්තනය කරගන්න. කුසලය තමා සිතේ කෙලෙස් නික්ලේශී තත්ත්වයට පත් කරගන්න උපකාර වෙන. ඉතින් ඒක නිසා මේ සියලු පින්වතුන් මේ බුද්ධ පූජාවක් පූජා කළා, සකස් කළා. ඒ සකස් කළ පින් මේ බුදුහාමුදුරන්ට පූජා කළා, පූජා කරන්න තේරුණා. මේ නිසා තුන් සිත පහදාගෙන මේ ගාථාවල් කියලා බුද්ධ පූජාව පූජා කරලා ඒ අනුව පින් දෙන්නට, පින් පවරන්නට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ මම කියනකොටම මාත් සමගම මේ ගාථාවන් කියලා බුද්ධ පූජාව පූජා කරලා පින් දෙන්නට කටයුතු කරන්න. නමෝ තස්ස භගවතු අතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාර සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. අදිවාසේතු නොබන්තේ පානියං පරිකප් අනුකම්පං උපාදා පටිගං ආතු මුත්තමං. අදිවාසේතු නොබන්තේ භෝජනං පරිපිටං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තමං. අදිවාසේතු නොබන්තේ සබ්බං සද්දාය යිතං අනුකම්පං පාදාය පටිගං ආතු මුත්තමං. හොඳයි, දැන් පින්කමක් කරගත්තා. පින් දෙන්නට, පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානු දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හොතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගම සතං සමා හොතු යාව නිබාන පත්‍තිය. කායේන වාචා චිත්තේන අමාදේන මයා කතා අච්චයං කම්මේ බන්තේ භූරි පඤ්ඤ තථා. කායේන වාචා චිත්තේන අමාදේන මයා කතා අච්චයං කම්මේ ධම්ම සම්දිත්තික ලික. කායේන වාචා චිත්තේන මාදේන මයා කතා අච්චයං කම්මේ සංඝ සම්පන්න අනුත්තර. හොඳයි, සියලුම දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා.